continue.
මුදේ අද දවසේ අපි කවුරු හරි හිතුවොත් පන්සිල් රැකලාට සිල් රැකලා දන් දීලා සිල් රැකලා භාවනා කරලා මේව පාරමී පුරාගෙන එන්න ඕන නිවන් දකින්න නම් කියලා හිතුවොත් මේ ජීවිතේ කවදාවත් ඒ වැඩේ කරගන්න බෑ. අද අපිට පාරමී වශයෙන් සම්පූර්ණ විය යුතු සියලු කාරණා සම්පූර්ණයි. සංසාරේ අනන්ත සංසාරේ පාරමී පුරලා දස පාරමී පුරලා ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය තමයි දැන් අපි ලබලා තියෙන්නේ. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් වෙන් වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මනුස්ස ලෝකෙත් කෝටි ගණන් ඉන්න අන්‍ය ආගමික දර්ශනයන්ගෙන් වෙන් වෙලා මේ සම්මයක් දර්ශනේ ළඟට ඇවිල්ලා තියෙනවා. එබඳු සත්පුරුෂ ඇසුරකට ඇවිල්ලා තියෙනවා. ඔය ටික විතරයි පාරමී ගුණ බලයෙන් ලැබෙන්න පුළුවන්. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් එහෙම නැත්නම් 27 සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පිරුවා. මනුෂ්‍ය ලෝකයේ උපන්න සිද්ධාර්ථ නමින් ශාස්ත්‍රකාරියොත් කිව්වා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. දැන් උන්වහන්සේ හිතුවනම් මේ ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා මේගොල්ලෝ කියනවා. දැන් මට බුදු වෙයි එතකම් මම මේ කම්සප්ප විඳගෙන ඔහේ ඉන්නවා කියලා හිටියනම් අපිට බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ නේ. උන්වහන්සේ එහෙම කියද්දිත් ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරලයි බුදු වුනේ නේ. නිකම් බුදු බව ලැබුණේ නැහැ නේ. පාරමී බලයෙන් බුදු බව ලැබුණේ නැහැ නේ. අවුරුදු 6ක් මහන්සි වෙලයි බුදු බව. එතකොට අපිටත් අද දවසේ පාරමී පිරිලා පාරමී වලින් ලැබෙන්න ඕන ප්‍රතිඵලය අපිව ළඟට ගෙනහැලා තියෙනවා. දැන් මට ඕනේ නැත්තම් මේක මොනවද කරන්නේ? දැන් මේකට සවන් දෙන්නේ නැත්තම් සවන් දුන්නත් ඒ ගැන හිතන්නේත් නම් හිතලා එහි ඒ අනුව මෙනෙහි කරන්නේ නැත්තම් පාරමී බලයෙන් මට ඉතුරු ටික වෙන්නේ නැහැ. දැන් මට පාරමී බලයෙන් ලැබෙන්න ඕන දේ උපරිමයෙන් ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ මා විසින් කළ යුතු දේ. අර රජගේ අතහැර දාලා ගිහිල්ලා උන්වහන්සේද යම් කාලයක් මේ වෙනුවෙන් වැය කළා වගේ සමහර වෙලාවට උන්වහන්සේ ගත කළ කාලේ මට වැය කරන්න වෙන්නේ නැහැ. මොකද බුදුහාරෝ අවධාරණය කරනවා මජ්ක්‍ධිම නිකායේදී මේ ධර්මයේ හරියට අහගෙන තේරුම් ගත්තොත් අද උදේ අහගත්තොත් හවස වෙනකොට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. හවසහපු ධර්මයේ ප්‍රතිඵලය පහවදා උදේ වෙනකොට ලබන්න පුළුවන් කියලා. සතිපට්ඨාන සූත්‍රේ නම් අපිට කියනවා අවම වශයෙන් දින 7යි උප්පරිමයෙන් අවුරුදු 7යි. මේ කාලය තුල ඒකාන්තයෙන් අනාගාමී භව හෝ රහත් ඵලය ලබන්නම පුළුවන් කියලා අවධාරණය කරලා කියනවා. එතකොට දැන් මෙච්චර සම්දිට්ඨික ධර්මයක් මෙච්චර ප්‍රතිඵල පේන ධර්මයක් එතකොට ඒක උනත් ඉබේ යෙදෙන්නේ නැහැ. ඒක ගන්න ඕන අපි. දබ්බි සුපරසංයත ජීවහා සුපරසංයත. හැඳ හොද්දෙම තිබුණත් හොද්දේ රස හැඳ දන්නේ නැහැ. හොද්දේ රස දන්නේ දිව. එතකොට අපි හොද්දේ තියෙන හැඳ වගේ විය යුතුනේ අපි. නේද? සොදිරසේ හඳුනන දිවක් වෙන්න ඕන. මේ ධර්මයේ හඳුනන ධර්මයේ රස හඳුන ගන්න පුළුවන් අය වෙන්න ඕන. ඒ රසය තව කෙනෙකුට පොවන්න බෑ. තව කෙනෙකුට පුළුවන් කියා දෙන්න විතර. එතකොට අපි ටිකක් ඇහෙනකොට අපි දක්ෂ වෙන්න ඕන ආ මේ කියන්නේ මෙතන නේද කියන තැනට මනස යොමු වෙන්න. ඒ යෝනිසෝ මනසිකාරය තමයි මේ ධර්මයේ ප්‍රඥාවේ උපත. ඉතින් ඒ නුවණින් යමක් හිතන්න පුහුණු වුණොත් පුරුදු කළොත් තමයි දැන් අපිට වුණත් මේ බණ කියන්න බෑ හිතන්න නැත්තම්. දැන් මට පොතක් පතක් කියවන්නත් බෑ. මම දැන් මේ ඇවිල්ලා මාස 8ක් බණ කියනවා. මේ කොහේ තියෙනවද මේ? කොහේ තියෙනවද ඇත්තටම? දැන් මතක තියාගෙන ඉඳලා කියන්න පුළුවන් එහෙම. ඉතින් ඒක තමයි යමක් හිතනකොට අලුත් අලුත් දේවල් අලුත් අලුත් අදහස් එනවා. මේක සාගරයක් වගේ කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා මනස මෙහෙවන්න පුරුදු වුණොත් පුහුණු කළොත් අපි නොදන්න බොහෝ දේවල් අපි දන්නවා. හරියට මනස යොදන්න ඕන තැන හඳුන ගන්න බලන්න. දැන් උදේ කාලේ හවස කාලේ අපි කිව්වේ ඒ යොදා ගන්න පුහුණුව පවත්වන්න ඕන තැන සතිපට්ඨානය කියන කාරණාව හම්බ වෙන්නේ එතනදි. සතිපට්ඨානයේ අවශ්‍යතාවය දෙන්නේ එතනද? ඒ ධර්මයේ දැනගත්ත කෙනාට තමයි සතිපට්ඨානෙ. නොදැන සතිපට්ඨානයක් නැහැ. නොදැන ගියොත් අතරමඟ. දැන ගියොත් කතරමඟ. ඒ වගේ මෙන්න මේ දහම මේ ආයතන ටිකේ ක්‍රියාකාරීත්වයේ ඒ ඒ ආයතනයන්ට නිසි ප්‍රමාණය ඉන්ද්‍රිය ගෝචර සීමාව හඳුනාගත්ත කෙනෙකුට ඇර කායానుපස්සනාව සතර සතිපට්ඨානෙ සුදුසුනේ. සම්පූර්ණව වඩන්න බෑ. ওই ටික දැනගත යුතුම වෙනවා. ඒ කියන්නේ දැන් ඒක හොඳටම පැහැදිලි නේ, ඒවා සත්‍ය පුද්ගලයන් නෙවෙයි කියලා. ඒ කියන්නේ නූල් ටිකවත් ඒ රෙදි කඩවත් ඒ තින්ත ටිකවත් පොඩ්ඩක්වත් සැකයක් නැහැනේ අපිට සත්‍ය පුද්ගලයෙක් නොවේ කියලා. සත්‍ය පුද්ගලයෙක් නොවන බව ඇත්තක්ම නේකාන්තේ. එතකොට සත්‍ය පුද්ගලයෙක් නොවන හේතු කාරණා ටිකක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ බඳු තැනක සත්‍ය පුද්ගලයෙක් කියන අදහස උපදවා ගත්තේ මමනේ. දැන් මා තුළ උපන්න අදහසට එතන තියෙන ටික ආත්ම වෙන්නේ නැහනේ නේද? හැබැයි මා තුළ උපන් දෘෂ්ටියෙන් අරක බැලුවොත් සත්‍ය පුද්ගලයෙක් වෙනවා නෙමෙයි, සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක්. දෘෂ්ටිය කියලා කියන්නේ ඉතින් හදාගන්න. දැන් අර රෙදි කඩවත් තින්ත ටිකවත් සත්‍යයක් වෙනවද? නෑ. හැබැයි මම ඒ සංකල්පයෙන් බැලුවහම මට සත්වයක් කියන අදහස තුළ මට කුසල් අකුසල් කරගන්න, පින්පව් කරගන්න, රාගී සදෝසී වෙන්න, කර්ම රැස් කරගන්න ඕන තරම් ඉඩ හැම්බ වෙනවා. ඒ අදහස තමයි එතනින්. හා හොඳයි, මං ඒ ටික මතක් කළා. මතක නැති වුණාට දැන් අපි තීන්ත රෙදි කඩ ඇති තැන මා තුළයි අදහස පහළ වුණේ, එතන අනාත්ම වූවක්මයි කියන එක පැහැදිලි. අපි ගත්ත පින්තූරයක බැලුවොත් ඒක පේනකොටත් අපිට එතන තියෙන්නේ කොළ කෑල්ලක් හා තින්ත ටිකක් පුද්ගලයෙක් කියන අදහස උපදින්න පුළුවන්. වීඩියෝපටියක අපි ඔය රූපේ දකිනකොටම ඒත් පුද්ගලයෙක් කියන අදහස උපදින්න පුළුවන්, අනාත්ම වූ චිත්‍රයක් ඇති තැන. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ කෙනෙක් ඉන්නවා යාව දකිනකොට මේ අදහස උපදින එක වැරදි නැහැනේ කියන. ඒකට තමයි අපි උදේ ඉඳලා ඔය කරුණු කියාගෙන ආවේ. කෙස්ලොම් නියදත් සම්මස්නහර සහිත මේ දෙතිස් කුණුපයෝම මම හෝ මගේ හෝ මගේ ආත්මය සත්ව පුද්ගල නොවන අනාත්ම වූවක් බව හඳුනා ගන්නයි උත්සාහ කළේ. දැන් අපි හිතමුකෝ දැන් අපි ඔය සජීවී කියන රූපේ හැට ගැටුණා කියලා. හරිනේ. සජීවී කියන රූපේ හැට ගැටුණා. අන්න උදේ අහපු ධර්මය ප්‍රායෝගිකව මනස මෙහෙවන්න ඕන හැටි මේ. සජීවී කියන රූපේ හැට ගැටුණු වෙලාවෙදිත් මම අර ධර්මයේදී ඉගෙන ගත්ත හොඳටම එහැට ගැටෙන තැන ධාතුව පේන්නේ නැහැ කියලා. අපි කෙස්වල තදගතිය පේනවාද කියලා හෙව්වනේ. වර්ණයේ විතරයිනේ. එහෙනම් සජීවී කියලා එහැට ගැටෙන වෙලාවෙදිත් මට පේන්නේ වර්ණ සටහනනේ. එහෙනම් අර රෙදි කඩේ බලන වෙලාවේ මොකද්ද පේන්නේ? වර්ණ සටහන. එහෙනම් සජීවී කියන තැනයි මෙතනයි මොකද්ද වෙනස? ධාතුව පේන්නේ නෑ මට, පේන්නේ වර්ණ සටහනක්මයි. වර්ණ සටහනකටමයි මම සත්වයේ පුද්ගලයෙක් කියන අදහස උපදවාගෙන තියෙන්නේ. දැන් ඒ සජීවී කියන තැන අපිට තියෙන ටික බැලුවොත් ඊට මෙහෙන් අපි ගත්තොත් කෙස්ද සත්වයා, ලොම්ද සත්වයා, නියද සත්වයා, හමද සත්වයා, මස්ද සත්වයා, දද්ද සත්වයා කියලා බැලුවොත් ඒ එකක්වත් සත්ව නොවන දෙන්නේ. උද්ගල නොවන දෙන්නේ, ආත්ම නොවන දෙන්නේ. එහෙම බැලුවත් ඊළඟට අපට ඇහැට ගැටෙන ආකාරයෙන් බැලුවත් අපට මේ රූපයේ හැට ගැටුනොත් මේක තියෙන්නේ පටවි ගතියනේ. පටවි ධාතුව මට පේන්නේ නැහැ. මේකේ තියෙන පිත්සෙම්මාදීෙහි ආපෝ ධාතුව මට පේන්නේ නැහැ. දවන තවන දිරවන පැසවන ස්වභාවයෙන් පෙනී සිටින තේජෝ ධාතුව මට පේන්නේ නැහැ. උද්දංගම අදෝගම කුච්චිස කොට්ඨාසේ අංගමංගානුසාරී ආස්වාස් පස්වාස් වාත කියන මේ කිසිවක් මට පේන්නේ නේද? මට පේන්නේ එතකොට ඇහැට පේනවා නම් පේන්නේ වර්ණ සටහන විතර. නහය ලංකරොත් ගඳ සුවඳ දෙන්නේ. එතකොට ගන්ධය කියලා කියන්නේ ධාතුව නෙමෙයි, තියෙන දේ නෙමෙයි නේද? දිව ගාලා බැලුවොත් රසයක් දැනේ. හැබැයි ඒද ධාතුව නෙමෙයි. අතින් අල්ලලා බැලුවොත් නම් තද ගතිය මුදු ගතිය දැනේ. හැබැයි වර්ණ සටහනක් හඳුනා ගන්න බෑ ඒක. දැන් අපි අතින් ඇල්ලුවොත් දැන් මම මේ යම් තැනක් ඇල්ලුවොත් මගේ අතට අහු වෙන ප්‍රමාණයනේ මට අහු වෙලා තියෙන්නේ. මට එතනින් එහාවක් ගැන මුකුත් මගේ අතට හමු වෙන්නේ නැහැනේ. එතකොට මට තදගතියක් මුදුගතියක් දැනෙනවා නම් දැනෙන්න ඕන මගේ මේ ඇඟිලි තුඩු සීමාවේ විතරයිනේ. එතකොට ඒ සීමාව මම අල්ලගෙන මම කියනවා නම් මුළු කයම මට අල්ලන්න පුළුවන් කියලා බොරුවක්නේ. මට එතකොට දැනීමක් තියෙනවා නම් දැනීම තියෙන්නේ සර්පයක්. අර බුදුහාර දේශනාවක් කරනවා. අන්දේ රජ කෙනෙක් අන්දයන්ව ගෙන්නලා ඇතෙක්ව දීලා කියනවා මේ ඇතා කොහොමද කියලා කියන්න කියලා. ඉතින් ඇතාගේ වලිගය අල්ලලා බලලා එක අන්දෙක් කියනවා අලියා කියන්නේ හරියට කොස්සක් වගේ කියලා. ඇතාගේ කකුල් අත ගාලා බලලා එක්කෙනෙක් කියනවා අලියා කියන්නේ හරියට වංගෙඩියක් වගේ කියලා. ඇතාගේ හොඬේ අල්ලලපු කෙනා අන්දයා කියනවා ඇතා කියන්නේ හරියට මුහුලක් වගේ කියලා. ඇතාගේ කන් අත ගාපු අන්දයා කියනවා ඇතා කියන්නේ හරියට කුල්ලක් වගේ සතෙක් කියලා. ඇතාගේ ඇඟ පිට අත ගාපු අන්දයා කියනවා ඇතා කියන්නේ හරියට පර්වතයක් වගේ කියලා. දැන් ඇත්තටම මේ අන්දයෝ කිව්වේ තමන් අල්ලපු අල්ලපු සීමා වෙන්නේ නේද? කවුරුවත්ම ඇතා ගැන හරියට කිව්වේ නෑනේ. ඒ වගේ අපිත් අපටත් අහුවෙන්නේ එක කොටස අතට අහුණා. ඒ සීමාවේ තමයි අපි යමක් දකින්නේ. නමුත් අපි අල්ලලා කියන්නේ මේක නම් හරි හොඳයි මං හොයපු දෙයමයි කියලා මේ අල්ලපු සීමාව විතරක් ඉඳගෙන නෙමෙයි. එහෙන් දකින ටිකයි අතට අහුවෙනේවයි හිතට සිහිවෙනේවයි මේ ඔක්කොම එකතු කරලා තමයි අපි හොඳ නරක මිනිස්සු කරලා තියෙන්නේ. නැත්තම් මට අතට අහුවෙන සීමාව ධාතුව තද මුදු ගතිය විතරයි. ඒකට වර්ණය දැනගන්න බෑ, ගන්ධය දැනගන්න බෑ, රසය දැනෙන්නේ නෑ. එතකොට එහෙනම් මට ඇහැට ගැටෙන වෙලාවෙදිත් බාහිරය සජීවී කියලා හමු වෙන වෙලාවෙදිත් මට හමු වෙන්න පුළුවන් දේ තමයි ඇහැට නම් වර්ණ සටහන, නාසයට නම් ගන්ධ රූපයක්, උපාදාය රූපයක්, දිවට නම් රස රූපයක්, අල්ලල බැලුව පඨවි කියන තද ගති. එතකොට ඒ වෙලාවෙදිත් මට දැන් පඨවි සත්වයේ පුද්ගලයෙකුත් නෙමේ, රසයේ සත්වයේ පුද්ගලයෙකුත් නෙමේ, ගන්ධය ශබ්දයේ පුද්ගලයෙකුත් නෙමේ, ශබ්දයේ ශබ්දයේ පුද්ගලයෙකුත් නෙමේ, වර්ණ සටහන සත්වයේ පුද්ගල. එතකොට සජීවීව හම්බ වුණා කියන තැනත් අර චිත්‍රය දකින තැනත් කිසි අසමානකමක් නෑ. එහෙට ගැටෙන වෙලාවේ චිත්‍රයේදීත් අපිට පේන්නේ වර්ණ සටහනක්. සජීවී කියලා තැනත් අපිට දකින්නේ. මොකද පවතින්නේ ධාතුවනේ. ධාතුව පේන්නේ. දැන් අපි චිත්‍රය බලන තැනදීත් අපිට චිත්‍රය පේනවා. රිදිකඩ පේන්නේ. චිත්‍රය පේනවා. වර්ණ සටහනම පේනවා. චිත්‍රය පේන්නේ. මෙතන කෙස්ලොම් නියදත් සම්මස්නාරාදී ස්වරූපයෙන් පෙනී සිටින ධාතුව පේන්නේ නෑ. අඩුතරමින් කෙස්ලොම් හම්මස්වත් පේන්නේ. එහෙම නානත්වේවත් පේන්නේ. අපිට පේන්නේ පුද්ගලයකමයි. පුද්ගලයකම දැක්ක කියන අතනට යනවා. එතකොට අපිට ඇත්තටම හම්බ වෙලා තියෙන එතනදිත් වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනක් හැට ගැටිලා අපි විසින් මේ අහවල් පුද්ගලයාය කියන අදහස දැ ඇති වෙලත් කරගෙන තියෙනවා. දැන් ඒ රූපයේ හැට ගැටිලා මේ පුද්ගලයාය කියන දැන ගැනීමට එන්න පුළුවන්. මොකද අපි පෙර මේ රූපයට අහවලාය කියන නමින් නම් කරලා දැනගත්ත නිසා, අවිද්‍යා කර්මයෙන් රැස් කරගෙන තිබුණු නිසා ඒක විපාකයක් ඇටියට දැන් අපට ඒ නමින් දැනගන්න පුළුවන්. ඒක විපාක, ඒක වරදක් නෑ. හැබැයි මෙහි ඇති වෙච්ච අදහස මෙහෙටයි. බාහිරයේ තියෙන දේ බාහිරයි කියලා මේ දෙක වෙන් කරගන්න බැරි වුණොත් මේ ඇති කරගත්ත දැනගැනීමට අර ටික අයිති නෑ කියන වෙනස වෙන් කරගන්න බැරි වුණොත් අපි මේ දැනගැනීමට සාපේක්ෂකවයි ඊළඟට ආපහු එහැරලා අර පැත්ත බලන්න. එතකොට නාම රූප දෙක එකතු කළා. මෙහි උපන් අදහසින් අර පැත්ත බැලුවා. එහෙ නිසා මෙහි අදහස උපදිනවා කියනකොට එක පැත්තක්. ඒකේ කර්ම ක්ලේශ නැහැ. කුසල කුසල නැහැ තාම. හැබැයි මෙහි උපන් අදහසින් අර පැත්ත බැලුවොත් වැරදුනා. දැන් රාත්‍රියේ අපිට එලිමහනට යනවා හඳ ඇති රාත්‍රියේ. හිතන්නකෝ කෙසෙල් දැල්ලක් මද පවනි වැනිනවා. ඕක දකින්න විරදුන මහසෝනන්ද කොහෙද? අදහසක් උපන්න අර කෙහෙල් දැල්ල දැකලා. දැන් මේ අදහස කොච්චර බලවත් වෙනවද? ඌගෝ මහසෝන තමයි. ඔන්න දැන් අරක උස්සලා පේනවා. දැන් මහසෝන මගේ ළඟට එනවත් පේනවා. අන්තිමට මම නායෙන් කටින් ලේද්දාගෙන වැටිලා මහසෝන ගහලා. දැන් එහෙම සිද්ධියෙන් වෙනවනේ. දැන් ඔය හොල්මන් දකින්නවා කියලා කියන්නේ. ඒ වගේ පොඩි දෙයක් දැකලා මේ හොල්මනක් කියන අදහස එනවා. ඊළඟට මේ දෘෂ්ටියෙන් අරක බලනකොටම ඒක හරියටම එහෙමම වෙලා පේන්න ගන්නවා. හිතේ ස්වභාවය තමයි අඩුව පුරවලා හදලා පෙන්නනවා. ඉතින් ඊළඟට අන්තිමට මහසෝනත් ගහලා. දැන් බලන්න අන්න ඒ වගේ මෙහි අදහස උපදින්න පුළුවන්. එතනින් ඒක ඉවර කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් ඉන්නේ. ඒකයි උන්වහන්සේලාටත් පංච උපාදානස්කන්ධයක අනිත්‍ය බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ටිකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. හැබැයි උන්වහන්සේලා උපාදානයට මේස්ක උපාදානයට උපාදානනේ. ඒ කියන්නේ ඊළඟට අන්තයට උන්වහන්සේලා යන්නේ නේ. මේ ටික හටගත්දී හටගත් තැන මෙහි ඇති වෙච්ච අදහස මෙහෙම නිරුද්ධ වෙනවා. බලා ගන්නවා මේ අදහසින් දෘෂ්ටියෙන් අර පැත්ත බලන්නේ නැහැ. එනිසා උන්වහන්සේලා නිතරම ලෝකේ අතහැරිනවා. ලෝකයෙන් අතහැරිලා ලෝකයෙන් මිදිලා අපි හැමතිස්සම එහෙ ඉඳලා මෙහෙට එනවා. ඒ වගේම මෙහෙන් ආපහු ඒ පැත්තට යනවා. ගති අගති. ගති කියන්නේ යනවා. අගති කියන්නේ ආපහු එනවා. ගති අගති ඇතනම් චුති ප්‍රතිසන්දි තියෙනවා. චුති ප්‍රතිසන්දි ඇතනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ තියෙනවා. ගති අගති ඔය එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යාම නැත්තම් යාම එහෙම නැත්තම් චුතිපතිසන්දි හම්බ වෙන්නේ නැහැ. චුතිපතිසන්දි නැත්තම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපට එහෙන් එන එක වළක්වන්න බෑ. පෙර අවිද්‍යා කර්මයෙන් මේ ආයතන සකස් වෙච්ච නිසා එහෙන් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් අරමුණක් දැනෙනකොටම මෙහි දැන ගැනීමක් දක්වා එන්න පුළුවන්. වැරද්ද තියෙන්නේ මෙහෙන් ඒක පිළිඅරගෙන ඒ අදහසින් බාහිරේ බලන්න නැවත හැරියොත් ඒක විපාක වෙන්නේ නැහැ. ඒක අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව නව කර්ම බවට පත් වෙනවා. අලුතෙන් රැස් කර ගන්නවා වෙනවා. එතනයි නිවැරදි වෙන්නේ.
චිත්‍රයක දකින රූපේ එහෙනම් සජීවී දකින රූපේ දෙකේම අපි ඉන්න දෙන්නේ ඇත්තටම මෙතන තියෙන කියලා කිව්වට සජීවී රූපේ වෙනසක් තියෙනවද?
ඔව්, ඒ රූපේ මේ රූපේ තියෙන වෙනස තමයි චිත්තයේ තියෙන රූපයට ඇවිදින්න යන්න බෑ, කතා කරන්න බෑ, නේ, ක්‍රියාකාරී වෙන්න බෑ. මේ රූපයට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙන ක්‍රියාකාරීත්වයක් තියෙන. එතකොට මේ දෙකේ වෙනස විචරයි තියෙන්නේ. එතකොට සිතන කියන කරන මේ ටික කොහොමද ඇති වෙන්නේ කියලා අපි උදේ කතා කරපු දේ නැවත වර්ජනා කළොත් අපි කිව්වා මේ කෙස් වලට තමා පිහිටා ඉන්න තැනවත් දන්නේ නැහැ කියලා. ඇයි දන්නේ නැත්තේ? කිස් වලට හැංගීම් දැනීම් වැටහීම් නැහැ කිව්වා. ඇයි හැංගීම් දැනීම් වැටහීම් නැත්තේ? කිස් වලට හිතන්න මෙනෙහි කරන්න බැරි නිසා කිව්වා. ඇයි කිස් වලට හිතන්න මෙනෙහි කරන්න බැරි? කිස් කියන්නේ හිතක් හෝ සිතුවිලි නෙමෙයි කිව්වා. එතකොට මේක සමානයි දෙතිස් උණුපයන්ටම, ඒ කියන්නේ කයටම සමානයි. කයම ওই தത്വෙනේ. එතකොට කයට කිසිවක් කරගන්න බෑ. කිසිවක් කර කියා ගත නොහැකි අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවයක් කියලා අපි කියන්නේ. අපි දැකලා තියෙනවා නිරූපඩ. රූකඩ නටනවා. හැබැයි රූකඩේට නටන්න බෑනේ. කවුරු හරි නටවන්න ඕන. නූල අදින්න ඕන. නූල අදින විදිහට රූකඩේ නටනවා. එතකොට අපි දැනගන්න ඕන රූපය කියලා කියන්නේ රූකඩයක් වගේ. අදින අදින නූලට නටනවා මිසක් මේකට තනිවෙන් මුකුත් කරන්න බෑ. මේ සිත සිතුවිලි වලින් තොර වුණොත් මේ කයට කිසිවක් කර කියාගත නොහැකි අනාත අසරණ තැනක්. එතකොට මේ කයේ විශේෂත්වයක් වෙනසක් තියෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරී. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ සිත හා සිතුවිලි අනුවයි පවතින්නේ. සිතන අනුවමයි සිතට අනුවමයි මේ සිත කය ක්‍රියාත්මක. දැන් සිතක් සිතුවිල්ලක් උපදවන්නේ නැතුව අපට මේ එහි බෙමක් තරමවත් සුළඟිල්ලක් පමණවත් සලවන්න පුළුවන්කමක් නැහැ. ඒ සියල්ල කරන්නේ සිතින් සිතාමයි. චේතයිත්වා කම්මං කරොත්. සිටින් සිට ළමයි මේ හැම ක්‍රියාවක්ම වෙන්නේ. ඒ නිසා දැන් අපිට වෙනස හඳුනා ගන්නවා. මොකද දැන් අපිට කායානුපස්සනාව ළඟට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේ ඉදිරියට තව කොටස් දෙන්නේ ඒ අඩුව පුරව ගන්න තමයි. එතකොට අපි ඉස්සෙල්ලා රූපය හඳුනා ගන්නවා. රූපය කියලා කියන්නේ මේ බඳු තැන. රූපය කියන්නේ මේ බඳු තැන. ඒකේ සීමාව මෙච්චරයි. ඒකේ ක්‍රියාකාරීත්වය මෙච්චරයි. ඊළඟට හම්බ වෙනවා අපිට චිත්ත චෛතසික, වේදනා සංඥා සංඛාර. වේදනා කියනකොට ඒ චෛතසිකයක්, සංඥා සංඛාර කියලා ධම්මානුපස්සනාව යටතේ ඉතුරු ටික අපිට හම්බ වෙනවා. ඊළඟට විඥාන චිත්තානුපස්සනාවෙන් හම්බ වෙනවා. එතකොට අපි ඒ ටික හොයන්න ගියාම හොය රූපේ තරම්වත් වටිනාකමක් නැහැ. බුදුහාඳුරෝ දේශනා කරන මහණෙනි, මේ රූපය කවුරු හරි ආත්මයි කියලා කියනවා නම් ඒක කිසියම් සහේතුක බවක් තියෙන. මොකද මේ උපදිනකම් උපදින්දා ඉඳලා මැරෙනකම් තියෙන බවක් තියෙනවානේ, පේන බවක් තියෙනවානේ. හැබැයි මේ සිත සිතුවිලි කියලා කියන්නේ දැන් උපදිනෝ තවුඩිංග කියන එක මෙරිලා ඊළඟට තියෙන වෙන හිතක් නේ. දැන් අපි රූප දකින හිතක් මේ වෙලාවේ තිබුණොත් තා පොඩකින් තියෙන ඊළඟට සනේ තියෙන සබ්දානෙත් අර රූපයටත් වඩා වැඩි වේගයෙන් සිත සිතුවිලි පිළිගන. රූපය චිත්තක්ෂණ 17ක් නම් සිතේ සිතුවිලි වල පැවැත්ම එක චිත්තක්ෂණය. රූප කලාපයක් පැදිලා මැරෙනකොට සිත 17 වතාවක් මැරිලා කියලා නේ කියන්නේ. ඊටත් වඩා වේගයෙන් අනිත්‍ය වෙන ධර්මතාවයක්. එතකොට දැන් අපට ඊළඟට ඔය කියන ධර්මතාවයන් ටිකට බැසගත්තාම, හොයාගත්තාම අපට පුළුවන්කම තියෙනවා ඉතුරු ටිකේ ද අනිත්‍ය බව, අනාත්ම බව දකින්න. හැබැයි ඒ ටික අනිත්‍ය බව, අනාත්ම බව හරියට දකින්න අමාරුයි. අපි මේ කාම ලෝකයේ ඉන්න නිසා කාම ලෝකයේදී බලවත්ව අපට පේන්නේ රූපේමයි. රූපේටමයි බැඳිලා තියෙන්නේ. මම එකයි උදේ කිව්වේ මේ රූපේ පිරිසිදු දැන ගැනීම අනාගාමී බව දක්වාම වේදෙනවා කියලා. එතකොට රහත් වෙනවා කියලා සසුකාරය කරන්න තියෙන නාම ධර්ම ටික පිරිසිදු දැකීම. එතකොට කය දැනගත්ත කෙනෙකුට, කයේ ස්වභාවය දැනගත්ත කෙනෙකුට ඊළඟට ඉබේම හෙළි වෙනවා නම් ධර්මයන්ගේ ටික. දැන් අපි තේරුම් ගත්තා පවතින රූපය චිත්‍රය. ඒ චිත්‍රය ඇති තැන පුද්ගලයෙක් කියන අදහස දැනගැනීමක් ඇති වුණේ තමා තුළ. එතකොට ඒ දැනගැනීම අර රූපයට කිසිදු අයිතියක් නැහැ, සම්බන්ධයක් නැහැ කියලා. එතකොට මම මේ දෙක වෙන් කළොත්, මේ දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් මේ දැනගැනීමට පවතින්න බෑ තප්පරයක්වත්. තප්පරයක්වත් නවතින්න බෑ, ඉතුරු වෙන්න බෑ, පවතින්න බෑ, මැරෙනවා. හැබැයි මැරෙනවා, මැරුණු බව දන්නේ නැහැ මම. මේ ඇතිවෙච්ච අදහසින් අර පැත්ත බැලුවොත්, මොකද මට ඇතිවෙච්ච අදහසින් අර පැත්ත බලපු නිසා ඒ ඉන්නේ පුද්ගලයන්. සිතුවිල්ල සිත සිතුවිලි ඉපද මැරුණට මම ඒ ඇතිවෙච්ච දැනගැනීමෙන්, ඒ දෘෂ්ටියෙන්, ඒ සංකල්පයෙන් අර පැත්ත බලපු නිසා මට ඉතුරු වෙන්නේ ඒ මා ඇති කරගත්ත දැනගැනීම નિවරදි කියලානේ, හරි දැක්මක් කියලානේ. ඉන්සයි කියන්නේ තේපෙන්නේ නැහැ. සිතත් සිතුවිලිත් ඔක්කොම ටික මෙරිලා තමයි මෙරුණු බව දන්නේ. ඒක තමයි අපිට තියෙන දෝෂය. දැන් හිතන්න මෙහෙම, කෙනෙක් අපෙන් අතුරුදන් වෙලා මෙරිලාද? මෙරුණු බව අපි දන්නේ. දන්නේ නැති නිසා අපි තාම එයා ගැන හොයනවා හිතනවා බෝධි පූජා තියනවා පිරිත් කියනවා යන්ත්‍ර මන්ත්‍ර කරනවා නොඑක් දේවල් කරනවා පත්‍රයට දානවා රූපවාහිනියට දානවා මේ දුටු කෙනෙක් හොයලා දෙන්න හැබැයි මැරිලා මැරුණු බව දන්නේ නැහැ තාම අපි හොයනවා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා දැන් අපි කෙනෙක් මැරෙනවා මැරුණු බවත් අපි දන්නවා ආදාන කටයුතු කරනවා අපි එයා ඉන්නවා කියලා හොයන්නේ නැහැ පත්‍රයට දාන්නේ නැහැ රූපවාහිනියට දාන්නේ නැහැ දන්න දලායිට කතා කරලා අහන්නේ නැහැ මෙහෙම කෙනෙක් දැක්කද ඉන්නවද කියලා ඇයි මැරුණා මැරුණ බව දන්නවා දන්න නිසා අපි එයා ගැන හිතන්නේ නැහැ හොයන්නේ නැහැ අනිත් කෙනා මැරුණා මැරුණ බව දන්නේ නැහැ දන්නේ නැති නිසා අපි හොයනවා දැන් අපිට හැමතිස්සේ මෙහෙට කනට නාසයට දිවට කයට මනසට අමුවෙන හැම දෙයක්ම මැරිලා මැරිච්ච බව දන්නේ. ඒ නිසා අපි ඉන්නවා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒව තමයි නැවත නැවත ඔය සිහි කරගන්නවා කියලා කියන්නේ. මතක් වෙනවා කියන්නේ. මැරිච්ච දේවල්නේ, මැරිච්ච අතීතේනේ, මැරිලා. දැන් අපිට ඒ සිද්ධීන් නැහැනේ අපි හිතන්නකෝ. සතෙක් මරපු අවස්ථාව කියලා දැන් ඒ සිද්ධිය ඉවරයිනේ. මැරිලා. දැන් සිහි කරගන්න පුළුවන් මොනවද? මැරිච්ච බව නොදන්න නිසා මට මගේ සිත උපදවා ගන්න සිතුවිලි උපදවා ගන්න පුළුවන්. දැන් මම මගේ සිත සිතුවිලි උපදවාගෙන මම සතෙක් මරුවානේ කියලා දැන් ඒ අතීත මැරිච්ච අතීත කර්මය දැන් සජීවී කරගත්තා. දැන් මම සතෙක් මැරීමේ අකුසලයේ නිසා පසුතැවෙන්න පුළුවන් අනේ මම මෙහෙම සතෙක් මැරුවානේ මගේ අතින් මෙහෙම වරදක් වුණානේ කියලා දැන් පසුතැවෙන්න පුළුවන් මේ මොහොත මරණය වුණොත් මට අපායේ තැනක උපදින්නත් පුළුවන් ප්‍රාණඝාත හේතුව එතකොට ප්‍රාණඝාත හේතුවෙන් අපායේ යන්නත් ප්‍රාණඝාත හේතුවෙන් දැන් පසුතැවෙන්නත් දැන් මම මොකද්ද මට හම්බ වෙච්ච නිමිත්ත මම මගේම සිත සිතින් සිතුවිලි උපදවාගෙන ඒ සිතුවිලි වලින් සිතත් සිතුවිලිත් නොදන්නා කමින් ඇති කරගත්ත මුලාවක් නෙමෙයි තියෙන්නේ. සිත සිතුවිලි කියන මේ නාම ධර්ම ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මම සතෙක් මැරීම සිහි කරගෙන මම මේ දැන් දුක් විඳිනවානේ. මම දැන් පසුතැවීමේ දුක විඳින්නේ අනාගතයේට අපාය දුක් විඳින්නේ මම මේ සිත සිතුවිලි ටික නොදැක්ක නිසානේ නොදන්න නිසානේ හඳුනාගත්තේ නැති නිසානේ ඒකේ අනිත්‍ය බව අනාත්ම බව නොදැක්ක නිසානේ මම ආත්මයක් කරගත්තේ සත්වයේ පුද්ගලයේ කියන තැනින් මේ සිතුවිලි හඳුනාගත්තේ දැන් අර රූපේට රැවටුණා වගේම සිතට රැවටෙන හැටි ඊළඟට පේන්න ඕන ඊළඟට අපේ සිතේම අපි හදාගන්න චිත්ත රූප වලට රැවටෙන හැටි අර බිත්තිය රූපෙට රැවටුණා වගේම අපි ඊළඟට අපි රැවටෙන චිත්ත රූප සිතෙන් හදලා දෙන ඒවල් පරිස්සම් වෙන්න ඕන තැන මං කිව්වේ භයානකම තැන එතනයි කියලා. එතකොට එතනදී අපි අර බාහිරේ අපි අර රූපේ චිත්‍රේ රැවටෙනවා වගේම දැන් එතන නම් තව කමක් නැහැ. ගල්ගඩොල් වැලි එහෙම නැත්තම් රෙදි කඩක් හෝ තින්ත ටිකක් හෝ තියෙනවනේ. භෞතික වූ යමක් අල්ලලා බලන්න හරි තියෙනවනේ. දැතේනේ මේ මෙතන මේ රැවටෙන තැන මොනවද තියෙන්නේ? ඊටත් වඩා හිස් තැනකනේ අපි හුඟක්ම රැවටෙන්නේ. එතකොට ඒ විදිහෙන් සිතේ සිතුවිලි වලක් තියෙන අනාත්ම වූක් බව අරතරන්වත් වටිනාකමක් නැති බව බුදුහාර දේශනා කරනවා. අනේ මේ රූපේ ආත්මයි කියලා ගත්තොත් ඒක කමක් නෑ. මේ සිත සිතුවිලි ආත්මයි කියලා දකින එක තමයි මහම මෝඩකම කියලා. ඒ කියන්නේ දැන් පවතින සිත ඊළඟට මොහොතටනේ. ඊළඟට මොහොතේ පහළ වෙන සිත ඊළඟට මොහොතටනේ. ඒ තරම් වේගයෙන් ඉපද මෙරිලා. උදේ පහළ වෙච්ච සිත දවල්ටනේ. දවල්ට හවසටනේ. හැබැයි රූපේ නම් උපතේ ඉඳලා මරණය දක්වා අපිට මේ සම්මුති වශයෙන් හරි තියෙනවා කියන්නේ. ඒ නිසා ඒකට ආත්මයි කියුවත් කමන්නේ. අතනට කියන එකයි වැරදි කියලා. ඒ නිසා රූපයට වඩා නාමය අනිත්‍ය බව අනාත්ම බව තේරුම් ගන්නත් වෙනවා.
දැන් එතකොට එදිනෙදා ජීවිතයේදී අපිට හම්බ වෙන ඉස්සම එක එක ආකාරයකට පුද්ගලයාට වැඩ කරන්නේ. අපිට ඒ පිළිබඳ අපි හදාගෙන ඉන්නවා මෙයා හිතන පතන විදිය මෙහෙමයි කියලා. ඒ රූපේ දැක්කම ඒ ටික අපි ඔළුවට ගන්නවා. එතකොට තමයි ඒ අඳුනා ගැනීම අපිට එන්නේ. උදාහරණයක් විදිහට අද ස්වාමීන් වහන්සේ මේ අපි නිසන්න මාතලාගේ දරනකොට දන්නවා එන්නේ කොහෙද කියලා. කවුද නිසන් කියන්නේ කොහොමද එයා හිතන්නේ? ඒක දැනගෙන තමයි එන්නේ. කියන්නේ එහෙම එහෙම හැමෝගෙම හිතේ එහෙම එකක් යනවානේ.
ඔව් ඒක තමයි අපි කිව්වේ යම් දැනගැනීමක් දක්වා එන්න පුළුවන් ඒක කිසි දෝෂයක් නැහැ කියලා. දැනගත් තැනින් ඒක සජීවී කරගෙන ඒක ඇත්ත කරගෙන බාහිරේ අපි බැලුවොත් තමයි වැරද්ද කියලා අපි නැවත නැවතත් අකණ්ඩව මතක් කළා. එතකොට අපිට මේ ඇත්ත දැනගත් දවසට දැනගත් කෙනාට මේක ලෝක සම්මතය තුළ කටයුතු කරන්න පුළුවන්. මේ ලෝකයා කටයුතු කරන්නේ මෙන්න මෙහෙමයි මේ සීමාවේ කියලා දැනගෙන නුවණකින්. දැන් ලෝකයා රැවටිලා කරන තැන මේ නුවණ ඇති කෙනාට නොරැවටි ලෝකයා වගේම කටයුතු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් පුංචි ලදරුවාට බෝනික්කා යාට දරුවමනේ. එයා පුණික්කව සලකන්නේ එයාගේම දරුවා හැටියටනේ. බෝනික්කව වැටුනොත් එයාට රිදුනොත් අම්මට දරුවට රිදුනා වගේම එයාට රිදෙනවනේ, යඬනවනේ. ඒකකොට දැන් මට මම මට ඒ බෝනික්කා බෝනික්කෙක්මයි නේ. හැබැයි මම දරුවත් එක්ක කටයුතු කරනකොට මගේ සංකල්පයෙන් කටයුතු කරලා දරුවව සනසන්න බෑනේ. මටත් එතනදි වෙනවා අනේ බබා වැටුණා නේද කියලා දරුවෙක් තුරුල් කරගන්නවා වගේම බෝනික්කා අරගෙන අර ළමයාව සනසන. එතකොට මම මේ බෝනික්කව වඩා ගන්නේ තුරුල් කරගන්නේ ආව සනසන්නේ එයාගේ වැදිච්ච තැන හැපිච්ච තැන අත ගන්නේ අනුවණ කමින් නෙවෙයිනේ. අර දරුවාගේ තියෙන සංකල්පයෙන් නෙමෙයිනේ. මම දන්නවා මේ බෝනික්කෙක් කියන. ඒත් මේ දරුවාව සනසීම සඳහා මමද බෝනික්කා දරුවෙකු කොට සලකා කටයුතු කරනවානේ. ඒ වගේ මේ ලෝකේ රහතන් වහන්සේලාද බුදුහාමුදුරුවෝද මේ අනිරුද්ධතුමායි මේ විසාකාවය මේ ආනන්දහාමුදුරුවෝ මේ සරියුත්හාමුදුරුවෝ කියන දැනගැනීම කරනවා. එතකොට උන්වහන්සේ දන්නවා මේ දැනගැනීම ඇති වෙන්නේ කොහොමද කියන නුවණ ඇතුව සම්මත ලෝකයේ තුල උන්වහන්සේලා කටයුතු කරනවා. අපටත් එහෙම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ දැනගැනීමක් ඇති වෙනවා. මේ දැනගැනීම සජීවී කරගෙන මේ පැත්ත බැලුවොත් තමයි අවිද්‍යාව මෝඩකම කියන නුවණ ඇති කරගත්තට පස්සේ අපට ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මේ බඳු තැනක මුලාවක් යෙදෙනවා කියන දැනුම ඇතුව. එතකොට මම අර බෝනික්කව මමද දරුවෙක්සේ අර දරුවාගේ මට්ටමට වැටිලා ඒ මට්ටමින්ම හැසිරෙනවා වගේ ලෝකෙට පෙනෙයි. දරුවාගේ මගේ වෙනසක් නැහැ කියලා දරුවා බෝනික්ක නලවන වගේ මාත් නලවනවා. නමුත් අපේ දැනුමේ නුවණ තියෙනවනේ වෙනසක්. දරුවාට බෝනික්කා දරුවෙක්සේම බැලුවට මම හොඳටම දන්නවා මේ බෝනික්කෙක් කියලා. නමුත් මම ලෝකයා සනසන්න ලෝකයා සතුට කරන්න ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕන නිසා මේ මට්ටමින් කටයුතු කරනවා නුවණ ඇතුව. ඒ වගේ මටත් තියෙන්නේ ලෝකය දැනගත්තාම ඇත්ත සැටියෙන් මට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න කිසි අමාරුවක් නෑ. නැන් දැන් අද උදේ කතා කරපෙන් අපිට පැහැදිලි කරගන්න තවත් තියෙනවා. හිතන්න විදිහක් මාවතක් හෙලි කරගන්න පුළුවන් වෙයිද? මෙතෙක් කල් කරපුවා කරණේම ඔක්කොම අතහැරලා මෙතනින් පටන් ගන්න. වරදින්නේ නෑ ඒකාන්තේ. සරල සම්මතයේ ඉඳලා ගැඹුරුම තැනම දක්වා අන්ත දෙකින් මිදීම කියන තැන දක්වාම අපි කතා කරලා තියෙනවා. මේ ටික නැවත නැවත අහන්න ටිකක්.
අවුරුද්දේ දැන් විතර අහන්න ලැබෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න භාවනාව තුළින් ඉදිරියට යා යුතුයි කියන දේශනාවක් විතර
ඇහෙනවා.
දැන් අපිට වහන්සේගේ දේශනාවත් එක්ක විතර ඇහෙන්නේ මුලින් අහගන්න රහත් කෙනා අදත් තැනින් ඊළඟට ඉදිරියට යා හැකියි කියන එක තමයි පොඩි ගැටීමක් වෙනවා.
ඔව් 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 සම්මාදිට්ඨිය කියන ඵලය නිකන් ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්මාදිට්ඨියට ද්වේ හේතු ද්වේ පච්චේ හේතු දෙකක ප්‍රත්‍ය දෙකක හේතුයෙන් ය සම්මාදිට්ඨිය උපදින්නේ කියලා. එක් හේතුවක් දක්වනවා පරතෝ ഘോഷය. අනිත් හේතුව දක්වනවා යෝනිසෝ මනසකාරය. ඔය දෙක තව ටිකක් බෙදලා දක්වන සමහර තැන්වල පරතෝ ഘോഷය කියන තැනට සත්පුරුෂ ආශ්‍රය සත් ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ කියන ප්‍රතිඵල මේ කියන හේතු දෙක එකට හැප්පීමෙන් තමයි සමාධිත්‍ය උපදී. දැන් ගිනි කූරයි පෙට්ටියයි තිබුණට ගින්න උපදින්නේ නැහැ. ගිනි කූර විතරක් තිබිලත් ගින්න උපදවන්න බෑ. පෙට්ටිය විතරක් තිබිලත් ගින්න උපදවන්න බෑ. ගිනි කූරයි පෙට්ටියයි දෙකම තිබිලත් ගින්න උපදින්නේ නැහැ. ඒකට හැප්පුවේ නැත්තම්. මේ දෙක එකට හරි විදියට හරි ක්‍රමයට වැරදි විදියට හැප්පුවත් ඒත් එන්නේ නැහැ. ඒ ගිනි උපදින විදියට දැන් මේ ගිනි උපදවන්න ඕන හේතු දෙක අතට ලැබිලා තියෙනවා. දැන් ඒකත් වැරදි විදියට හැප්පුවොත් ගිනි කූර බෙහෙත් ටික ගැලවිලා යන්න පුළුවන් නේද? ගින්න නූපදින්න පුළුවන්. එහෙනම් ගිනි උපදින විදියට ඒ අංශක ගානට ඒක ගිනි කූර අල්ලගෙන හරියටම හැප්පුවොත් නම් ගිනි උපදින්න පුළුවන් නේද? ඒක. එතකොට මේ යෝනිසෝ මනසිකාරයත් ඒ කියන්නේ ධම්මාන මොකද මේ පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් දෙක නොයේදී සම්මාදිට්ඨිය උපදවන්න බෑ. ඒ නිසායි මේ ශාසනයේ ආරම්භය කල්යාණ මිත්‍රාශ්‍රය හැටියට බුදුරජාණන් වහන්සේ පනවන්නේ. එතකොට අපිට යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම කියන කාරණාවත් අපිට ඕන ඕන විදිහට බෑ. සම්මාදිට්ඨිය උපදින විදිහටයි ඒක මෙහෙවන්න ඕන. එතකොට සම්මාදිට්ඨිය උපදින විදිහට ඒ මනස මෙහෙවන්න නම් ඒක මෙහෙවන්නේ කොහොමද කොතනද කියන කාරණාව අහගන්නම වෙනවා. දැන් අපි උදේ ඉඳලා කතා කරපු ටික බැලුවොත් ඒ මනස කොහොමද යදවන්න ඕන කොහොමද මෙහෙවන්න ඕන කොයි කොයි දිසාවන්ද අවධානය යොමු වෙන්න ඕන ඒ තැන්වලදී මුලාව මගහැරවගන්නේ කොහොමද සම්මාදිට්ඨිය පහල කරගන්නේ කොහොමද කියලා අදහස් ටික කියවුණා. දැන් ඒක කිව්වා කියලා ඒක ඇහුවා කියලා සම්මාදිට්ඨිය උපදින්නේ. දැන් මේ අහපු දේ තව ටිකක් හොඳට හිතට අරගෙන නැවත නැවතත් අහලා තමන් මේ ක්‍රමයට හිතන්න පටන් ගන්න ඕන. තමන් මේ ක්‍රමයට හිතන්න පටන් ගන්නකොට මේ මං ඒකයි මේක සංවාදයක් හැටියට කළේ. මේ සංවාදය තමන්ගෙම හිත දෙපැත්තකට බෙදාගෙන මේ විදියට විතර්ක කරනකොට ඔන්න තමන්ට නැති නුවණක් උපදින්න පටන් ගන්නවා. නැති අවබෝධයක් එන්න පටන් ගන්නවා. යම් වෙලාවක් වෙනවා අරගින්න උපදින මේ කිව්වේ මේක නේද? මෙච්චර කල් මේ නොතේරුණ දේ මෙතන නේද තියෙන්නේ? කියන එක හරියටම තමන්ටම තමන්ගෙම දෙයක් බවට පත් වෙන වෙලාවක්. අන්න සම්මාදිට්ඨිය. එතකොට ඔන්න ඔය යෝනිසෝ මනසිකාරය පැවැත්වීමට ඉතින් භාවනාව කිව්වට කමන්නේ නැහැ ඉතින්. ඒකත් භාවනාවක් නේ. එතකොට ඒක මාර්ග භාවනාවක් නෙමෙයි. ඒක නිවන් දකින්න කරන එක නෙවෙයි, නිවන් දකින්න මඟ හොයාගන්න කරන එක. අපි ගිය පොය වැඩසටහනේදී කියලා දුන්නා නිදර්ශනයක්. දැන් ගෙට වතුර ගලනවා. දැන් වතුර ගලලා කුස්සිය මඩ වෙනවා. දැන් කුස්සිය මඩ වුණාම මහ ප්‍රශ්නයක් නේ, දුකක් නේ, කරදරයක් නේ. දැන් ඒ දුකට ආසන්න හේතුව තමයි වතුර කාන්දුවේ. වතුර ගලන එක නේ නේද? දැන් වතුර තමයි දුකට හේතුව කියලා අපිට පේන්නේ. හැබැයි අපි එතනින් වතුර වහන්න හැදුවොත් ඒක වතුර ගලන තැනට මොනවහරි ආලේපයක් ගාලා බදාම ටිකක් ගාලා ඒ වතුර ගලන තැනින් වහන්න හැදුවොත් සාර්ථක නෑනේ. අපි හොයන්න වෙනව නේද? මේක තමයි ප්‍රශ්නේ, වතුර තමයි හේතුව. හැබැයි මේ වතුර කොහේ ඉඳලා දෙන්නේ? පොළොවෙන් මතුවෙනවද, බටයක් පුපුරලාද, කොහෙන්ද කියලා හොයන්න ඕනේ. ඉස්සෙල්ල වතුර එන්නේ කොහෙන්ද කියලා, වතුරට හේතුව, හේතුවට හේතුවක් හොයන්න වෙනවා. දැන් මොන අපි හිතම හොයාගෙන හොයාගෙන ගියා මේ වතුර ගලන්නේ කොහෙන්ද, මෙතනටත් එනවා, මෙතනට එන්නේ කොහෙන්ද, අතනින් එනවා, එතනටත් එනවා. එහෙම හොයාගෙන හොයාගෙන ගියා මොන අපි හිතමු අපිට හම්බ වෙනවා ටැංකියේ සිදුරු වෙලා තියෙන්නේ, ටැංකියේ නෙවෙයි වතුර කාන්දු වෙන්නේ. ඔන්න දැන් අපි හොයාගත්ත කාන්දු වෙන තැන. දැන් බලන්න මඩවීම නැමැති දුකට හේතුව අපි දැක්කේ වතුර කියලානේ. දැන් ඒ හේතුව අයින් වෙනවනේ. දැන් වතුර නෙමෙයිනේ ප්‍රශ්නේ, සිදුර. වතුර නෙමෙයිනේ දැන් දුකට මුල, සිදුර. සිදුර නිසානේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න එයා දැන් හොයාගත්ත ප්‍රශ්නයත් ප්‍රශ්නයට හේතුව, දුකත් දුකට හේතුව දැන් හොයාගත්ත. දැන් දැනුම් දෙකක් තියෙනවා. ඊළඟට තුන්වෙනි දැනුමත් එයාට එනවා, මේ සිදුර වැහුවොත්, මේ සිදුර වැහුවොත් මේ දුකෙන් නිදහස් වෙනවා. දැනුම් තුනක් තියෙනවා. හැබැයි ওই දැනුම් තුනම තිබුණත් සිදුර වහන හැටි හරියට දන්නේ නැත්තම්, මේකේ මඩ ටිකක් ගෙවවාම හරි, පොල් මුඩක් ගෙවවාම හරි කියලා පොඩි දැනුමකින් මේක කරන්න ගියොත්, එයා හරි දැන් දුක නිරෝධ කරන පිළිවෙත කියලා හිතාගෙන අපි හිතමු පොල් මුඩක් ගෙවුවා කියලා. දැන් එයා ඒක ගහලා ආපහු වතුර පුරවලා බලනකොට අනේ ආයි වතුර කාද්ද වෙනවා. වැඩේ හරි ගිහිල්ලා නැහැනේ, මාර්ගේ හරි ගිහිල්ලා නැහැ. දැනුම් තුනක් හරි හතරවෙනි එක වැරදි. එහෙනම් දැන් ඔන්න යාට ආවොත් අදහසක් මේ සිදුර වාහන එක මෙහෙම නිකන් කරලා හරියන්නේ නැහැ, තින්ත ටිකක් ගාලා බදාමයක් මේ පිටපැත්තෙන් ගාලා මේක වහන්න බෑ. මේක හදන්න නම් ඔන්න යාට දැනුමක් තියෙනවා මේ වතුර ටැංකිය හිස් කරන්න. වේලෙන්න ඇරලා මේ සිදුර තව ටිකක් සිදුරු කරලා කඩලා අහවල් අහවල් කිමිකල් වර්ග එකතු කරලා බදාමයක් හදලා මේක හොඳට ඇතුළට කාවද්දලා වේලෙන්න ඇරලා අර වතුර උරා ගන්න නැති තීන්ත ටිකක් දාලා මේක කළොත් මේ ප්‍රශ්නය බේර ගන්න පුළුවන් වෙයි කියන ඔන්න හරියටම සිදුර වහන හැටි එයාට දැන් ක්‍රමේ එනවා. හැබැයි දැන් එයා දන්නවා එයාට දැනුම් හතරක් තියෙනවා. ප්‍රශ්නේ දන්නවා, දැන් දුක දන්නවා, දුකට හේතුව සිදුරයි කියලා දන්නවා, සිදුර වැහුවොත් ප්‍රශ්නේ විසඳෙනවා කියලා දන්නවා, සිදුර වහන්නේ මෙහෙමයි කියලා දන්නවා. හැබැයි තාම වැහුවේ නැහැනේ. වහන්න පටන් ගත්තෙත් නැහැ, වතුර ටැංකිය හිස් කළෙත් නැහැ. හැබැයි එයාගේ දැනුම් හතර සම්පූර්ණයිනේ. හරිද? එයාගේ අදහස නිවැරදිනේ. එයාගේ සතර දැනුම සම්පූර්ණයි. ඔන්න සම්මා දිට්ඨිය කියනකොට ඔන්න වගේ තැන. තාම ප්‍රශ්නේ එහෙමමයි. හේතුව ඉවත් වෙලා නැහැ. හේතුව ඉවත් කරන්න තාම පටන් ගත්තෙත් නැහැ. හැබැයි දැන් දන්නවා හේතුව ඉවත් කරන්න පුළුවන් මේ විදිහෙන් කියලා. ඔන්න ඔය ටිකට කියනවා සත්‍ය ඥාන කියලා. සත්‍ය ඥාන. ඊළඟට හම්බ වෙන්නේ ඔය සත්‍ය ඥාන කියන්නේ සම්මාදිට්ඨියට, දර්ශනයට. ඊළඟට හම්බ වෙන්නේ කෘත්‍යනේ. ඊළඟටයි හම්බ වෙන්නේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ ක්‍රියාව. දැන් ඔන්න ඔය නුවණ හතර ඇති කරගත්ත කෙනා එයා දන්න ඉස්සෙල්ලම කරන්න ඕන වතුර ටැංකිය හිස් කළා, ටැංකිය වේලෙන්න අරින්න ඕන. ඔන්න ටැංකිය හිස් කරන. දැන් කරාමේ කරකවන එකත් අයිති මොකටද? දැන් දුක හොයනව නෙමෙයිනේ දැන්. දැන් ඒ කරාමේ ඇරලා වතුර ටික පිට කරලා දාන එකත් අයිති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට. දැන් ඉනිමගක් හොයාගෙන කෙමිකල් ටික හොයාගන්න ටික ඊට සුදුසු ඇඳුමක් ඇඳගන්න එක උඩට ගොඩ වෙනවා. මේවා ඔක්කොම අයිති මොකටද? දුක නිරෝධ කරන ප්‍රතිපදාවට. දැන් එයා ගිහිල්ලා උඩට නැගලා අර පළදු කරලා කටුවෙන් මෙටියෙන් කොටලා අර බදාම ගාලා වේලෙන් නැරලා තීන්ත තීපුත් ගාලා දැන් වැඩෙත් අවසන් කරලා වතුරත් පුරෝලා බලනවා හොඳටම. තෙත ගතියක්වත් එන්නේ නැහැ මේ පැත්තට. දැන් ඔන්න එයාගේ වැඩෙත් ඉවර. දැන් ක්‍රියාව ඉවරයිනේ. දැන් දුකත් අවසන්, දුකට හේතුවත් අවසන් වෙලා දුකින් මිදිලා දැන් කල යුත්තකුත් නැහැ. ක්‍රියාව අවසන්. එතකොට අපි කියනවා කෘත කියලා. එයාගේ ක්‍රියාව අවසන්. ඔය වගේම තමයි අපටත් තියෙන්නේ ඉස්සෙල්ලාම දුක. දුකට හේතුව නැති කිරීම, නැති කරන මඟ කියන ටික දැනගන්නවා විතරයි සම්මාදිට්ඨියට එනවා කියනකොට. අර පූර්ව ප්‍රතිපදාවසෙන් හොයලා අර වතුර ගලන තැන කොහෙන්ද එන්නේ, කොහෙන්ද එන්නේ කියලා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා වතුර ගලන තැන හොයාගෙන ඒ සිදුරයි වහන්න ඕන මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියන නුවණටත් ඇවිල්ලා ඒ සිදුර වහන්න ඕන මේ විදිහටයි කියන නිවැරදි ක්‍රමෙත් එන්න ඕන. ආවනම් ඔන්න හරිනේ යාගේ දෙනු. දැන් අපිට හරි කියන්න සාක්ෂිය තමයි එයාට වැඩේ අවසන් කරන්න පුළුවන් වුණා. කෘත කියන තැනකට යන්න පුළුවන් වුණා. ඒ වගේ අපටත් යම් වෙලාවක මේ යෝනිසෝ මනසිකාරය තුල අපිට එන්න ඕන. එහෙනම් දුක කියන්නේ මේ ටික නේද? දුක කියන්නේ මේ ටික නේද? ඒ කියන්නේ අපි අර කිව්වේ දැන ගැනීමක් කියන තැනින් අපි ගන්න දැන ගැනීම. මම කියවා දැන ගැනීමක් ඇති වෙන්න විදිහක් නෑ මන. මනසින් අරමුණක් සිහි කිරීම. සිහි කර දේ දැනගන්න මනෝ විඥානය. දැන් මේ කියන්නේ ස්කන්ධ ටිකනේ. මේ ස්කන්ධ ටික වැය වෙලා තමයි, මේ ආයතන ස්කන්ධ වැය වෙලා තමයි දැන ගැනීමට. එතකොට මම දැනගැනීමකින් අවසන් වෙන විදිහට මේ මේ අනාත්ම වූ මේ මේ අනිත්‍ය වූ හේතු නිසායි මේ දැනගැනීම ඇති වුනේ. මේ ඒ දැනගැනීමට හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් මේ ටික නිරුද්ධ වෙනවා කියලා බලාගත්තොත්, එතකොට මම දන්නවා දැන් මෙන්න මෙතන මේ හේතු යෙදිලායි මේවද දැනගැනීමක් වෙන්නේ. මේ දැනගැනීම දැනගැනීමකින් අවසන් කළොත් එතනින් එහාට නොගියොත් ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඒ නුවණ ඇති කෙනා එයා දන්නවා දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙන විදියට මේ පැත්ත බැලුවොත් මට හම්බ වෙන්නේ දුක් වූ ස්කන්ධ ටික. ස්කන්ධ ධාතු ආයතන දුක්ඛ සත්‍ය. එතන මට ඇත්ත බලන්න බැරි වුණොත් මේෙන් මට පුද්ගලෙක් හම්බ වෙලා, කෙනෙක් හම්බ වෙලා, දෙයක් හම්බ වෙලා, සතුටු වෙන්න, අසතුටු වෙන්න, සරාගී වෙන්න, සදෝසී වෙන්න, පින්පව් කුසල් අකුසල් කරන්න පැත්තක් හම්බ වෙනවා. මේක නේද සමුදේ සත්‍ය. එයා දැන් දන්න ඕන දුකයි දුකට හේතුවයි. දුක්ඛ සත්‍ය දන්නවා, සමුදේ සත්‍ය දන්නවා. දැන් නිරෝධ සත්‍ය. දැන් එයා දන්නවා මේ සමුදේ සත්‍ය හට නොගන්න, මේ දැනගැනීමට සාපේක්ෂක නොවෙන්න, මේ දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙන විදිහට බැලුවොත් දුක නිරෝධය වෙනව නේද? එහෙනම් දුක නිරෝධ කරන්න ඕන කොහොමද? මේ දැනගැනීමත් දැනගැනීමට හේතු කාරණේ ඒ හේතු නැති වෙන හැටි. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වේය. මේ දැනගැනීම ඇති වුණේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත්වයත් දෙක බැලුවොත් මේ සමුදය පැත්ත අතහැරෙනව නේද? දුක්ඛ සමුදය ගෙවෙනව නේද? දුක්ඛ සමුදය ප්‍රහාණයම නිරෝධය සාත් වෙනව නේද? එහෙනම් මාර්ගය කියන්නේ මෙහෙම බලන එක නේද කියලා. අන්න යාට නුවණක් එන්න ඕන. ඔය උදේ ඉඳලා කතා කරපු ටික කළොත් අද රෑ ඔය සම්මා දිට්ඨිය ලබන්න පුළුවා. අද රෑ මහන්සි වුණොත් සම්මා දිට්ඨිය උපදවන්න පුළුවා. එතකොට අර වතුර ටැංකිය හිස් කළෙත් නෑ තාම. කෙමිකල් හොයාගත්තෙත් නෑ. ඇඳුම ඇඳෙත් නෑ. ඉනිමග හොයාගත්තෙත් නෑ. නමුත් දැන් ඒකාන්තයෙන් දන්නවා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද කියන එක විතරයි. එපමණකින් මෙලවට අයිති නෑ. එපමණකින් ආර්ය භූමියට ගියා වෙනවා. ඒ නිසා අපි මේ නැවත නැවත මේ උගුර ලේ රහ වෙනකන් කියන්නේ මේකේ ඇත්තක් තියෙන නිසාමයි. ඒ තැනුව ආවට පස්සේ ඊළඟට තමන්ට තියෙන කෘත්‍යයක් ඊළඟට පුළුවන් මේ ආශ්‍රවය ගෙවා ගන්න, මේ සමුදය ගෙවා ගන්න. ඔක තමයි හැම දේශනාවකම චතුරාර්ය සත්‍යය දෙන්න ඕන කියලා කියන්නේ. රාග ද්වේෂ මෝහ දුරු වෙන බවක් තියෙන්න ඕන කියන්නේ. එතකොට මෙතන වරදින අවිද්‍යාව නිසා නේද මේ සංඛාර පටිච්චසමුප්පාදයට එකඟ වෙන්න ඕන කියලා කියන්නේ. එහෙම වෙනවනම් නේද මේ දේශනාවක් සත්‍යයි ධර්මයයි එබඳු තැන නේද බුදුහාඳුරුව අපට හැසිරෙන්න අනුගමනය කරන්න කිව්වේ කියන්නේ. අර මහෝපදේශයන්ට ගැලපෙන දහමක්ද කියන එක හඳුනා ගන්න වෙන්නේ ඔය ආකාරයෙන්. ඉතින් ඒ ආකාරයෙන් අපි මේ දහම ගැන හිතන්න පටන් ගත්තොත් මෙනෙහි කළොත් ප්‍රතිඵලය ලබන්න බැරි වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් නොලැබෙනවා නම් ලැබෙන්නේ ධර්මයේ අඩුවක් නිසා නෙමෙයි. තමන් ඒ අනුව මනස මෙහෙවන්නේ නැති නිසා මිසක්. ඊළඟට අපිට හුඟක් දෙනකොට තියෙන දෝෂයක් තමයි අරකින් උත්හානෝ මේකින් උත්හානෝ අරයගින් උත්හානෝ මෙයාගින් උත්හාන අච්චාරුවක් කරගෙන තමන්ට හරියට වැටහීමක් ලැබෙනවා නම් මේක තමයි අහගන්න තියෙන මෙතනින් තමයි දොර අහුවෙන්නේ කියලා හඳුනා ගන්නකම් අතනින් මෙතනින් අහලා අහලා තමන්ට ඉවක් අල්ලගත්තට කමක් නෑ. ඉවක් අහුණා නම් ඒ ඉව දිගේ යන්න ටිකක් අනිත් ඒවා ඔක්කොම අතහැරලා අච්චාරු කරගන්න එපා. උඟක් දිනෙක් කරගන්න තියෙන අභිධර්මිනුත් ටිකක් ගන්නවා. සූත්‍රේනුත් ටිකක් ගන්නවා. විනේනුත් ටිකක් ගන්නවා. ඉතින් අරහතුන්වන්ගෙනුත් ටිකක් ගන්නවා. අර මහත්යාගෙනුත් ටිකක් ගන්නවා. ඉතින් ඔක්කොම එකතු කරලා තමන් අච්චාරුවක් හදාගන්න තියෙන අර ඔක්කොම කියන අයට වඩා වෙනස් එකක්. ඉතින් මේ මේ මේව ඔක්කොම අතහැර දාලා පැත්තකට දාලා එක මාසයක් මම මේ කියපු ටික විතරක් කරාම ඉතින් ඔක්කොම අතහැරලා මාසයක් කරලා ප්‍රතිඵලයක් නැත්නම් අතහැරලා දාන්න ආයි අහන්නත් එපා එන්නත් එපා. ඒ වැඩන්නේ නැහැ නේ මාසයක් තුල එහෙම යෙදිලා අවංකව යෙදිලා උත්සාහයෙන් යෙදිලා ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැත්නම් ඒක ධර්මයක් නෙමෙයි. ඒක ඉෆා කරලා බලන්න මාසයක් ඔක්කොම අතහැරලා. අපි බොහෝ දේවල් අහන්න තෝරණය කරන්න ගියාම සමහර ලාවට අපිට ධර්මයේ තුලම අපිට විචිකිච්ඡාවක් නැති වෙනවා. මේක කොහොමද අරක කොහොමද අතන කොහොමද මෙතන කොහොමද අතන කිවි මෙහෙම එකක් මෙතන කියන්නේ මෙහෙම එකක් කොයි එක දන්නේ හරි. ඒ කියන්නේ අපිට ධර්ම ශ්‍රවණයටම ගිහිල්ලා අපි සැක උපදවාගන්න තියෙනවා. සැකේ තුල අපි පමා වෙලා තියෙනවා. ඒ නිසා අපි බොහෝ දිනාගෙන් ඇහුවට කමන්නේ යම් ඉවක් හඳුනා ගන්නකම්. ඒ ඉව හම්බ වුණාට පස්සේ අරහෙට මෙහෙට විහිදෙන්න එපා. ඒක මගක යම් දුරක් ගිහිල්ලා බලන්න ඒක. ඒක තමන්ට අර කියන න්‍යායන්ට ගැලපෙන්නේ නැත්නම් චතුරාර්ය සත්‍යයට රාග ද්වේෂ මෝහයන් දුරු වෙන බවක් පටිසම්පාදයට ගැලපෙන බවක් යෙදෙනවා කියලා තමන්ට වැටහෙන්නේ නැත්නම් එහෙම නොයෙදෙන බවක් යෙදෙනවා නම් කිරිපස්සෙන් ඒක අයහන්නම ඕනේ නෑ. ඒක ඇත්තකින්ම තියක් තව ටිකක් ඔයා. ඉතින් ඒක තමයි අපි ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය මේ පිළිබඳව මට තේරෙන වැටෙන විදිහට.
ආවරණය දැන් අපිට විදිහට මේ පවතින එක නැති කරගන්න අපි දැන් මරුණට පස්සේ මේ තව දුරටත් කන්ටිනියු වෙනවා කියලා ඒක තේරෙන්නේ නැත්නම් ඇයි ඒක කොහොමද එහා පැත්තට යන්නේ කියලා අපේ දැනුමට අපිට තේරෙන්නේ නැත්නම් ඒක ලෝක ධර්මතාවයක් විදිහට බාර ගන්න එක හරි ඒක කොහෙන්ද
මෙහෙමයි කිසි දෙයක් මේ ධර්මනේ සංගවලා හැම දෙයක්ම විවෘත කරලයි තියෙන්නේ. එතකොට අපට මෙරිලම උපදින්න ඕනේ උපදිනවද කියලා බලන්න. නේ? ඒ කියන්නේ දැන් අසුචි වලේ බැහැලම බලන්න ඕනේ නෝක ගඳද කියලා. බැහැපු මිනිහ අපේරුවත් හිතා ගන්න පුළුවන් තියෙනවා. අනිත් එක ළඟට ගියාම ගඳ දැනෙනකොට අපි දන්නවා මේක බැස්සොත් ගඳම තමයි කියන්නේ. ඒ වගේ අපිට යමක් නුවණින් යමක් තේරුම් ගන්න තීරණය කර ගැනීමේ හැකියාව අපට තියෙනවා. තියෙන්න ඕන. එතකොට දැන් අපට මැරිලා උපදිනවද? උපදින්නේ කොහොමද? මොනවද යන්නේ? කොහොමද වෙන්නේ? ඒව ඇත්තද? මේ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඒවත් එදත් තිබුණා අදත් තියෙනවා. ඒ අදහස් තියෙන්න පුළුවන්. එතකොට දැන් එතනදී තමයි අපිට හැම කරුණක්ම අදට අපිට ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා අපිට යම් දුරකට ශ්‍රද්ධා මාත්‍රයක් අවශ්‍යයි කියන්නේ එතනට. සමහර දේ අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගෙන අනිත් කරුණු කාරණා ඔක්කොම හරි මේක විතරක් වරදින්න බෑ මේකෙත් නිවැරදි බවක් ඇති කියන තරමේ ශ්‍රද්ධා මාත්‍රයක් විශ්වාසයක්වත් ඇති කරගෙන ඒ ගැන යම් ගවේෂණයක් කරන්න පටන් ගන්න. නොදන්න දෙයට යන්න පුළුවන් අපිට දන්න දේ. එනිසා සමහර දේ අපිට අද පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මට මේ බිත්තියෙන් එහා පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. එතකොට පේන්නේ නැත්තේ එහා පැත්තක් නැති නිසා නෙවෙයි. එහා පැත්ත ආවරණය කරපු බිත්තියක් ඇති නිසා. එතකොට මට නැති නිසා පේන්නේ නැහැ නෙමෙයි. තියෙන දේ මේ ආවරණය නිසා පේන්නේ නැහැ. එනිසා මට යමක් නොපෙනෙනවා නම් නොපෙනෙන්නේ නැති නිසාම නෙමෙයි. ඒ පෙනෙන නුවණ නැති නිසා. එහෙම නැත්නම් ඒ පේන දේ වහලා ආවරණය කළා නීවරණයන්ගේ. මේ නීවරණ සහිත මනසින් නීවරණයන්ගෙන් මේ මනස වහපු නිසා මේව පේන්නේ නැහැ. එතකොට මම මේ ජනේලයේ දොර විවෘත කළොත් නැත්නම් මං එහා පැත්තට ගියොත් මට නොපෙනුණු තැන පේන ගන්න. ඒ වගේ මට සිද්ධ වෙනවා නොපෙනෙන දෙයක් ඇත්නම් නොපෙනෙන දේ බොරුවක් කියලා ඒකාන්තයෙන් ඒක එහෙම නොවේ කියලා දැඩි මතයකට නොයෙන්න. එහා පැත්තේ දෙයක් තියෙන්න පුළුවන්. තියෙන දේ වැහිලා තියෙන්න පුළුවන්. එනිසා මම හොයලා බලන්න ඕනේ යමකින් මේක වෙහිලා තියෙනවද කියලා. ඒ වෙහිච්ච තැන් විවෘත කරගත්තොත් මට සමහර ලාට ඔය නොපෙනෙන දේ බලන්න පුළුවන් වෙයි. කියන අර මෙදහත් බවකින් මධ්‍යස්ත බවකින් විමසන්න පටන් ගත්තොත් ඒකාන්ත දෘෂ්ටියකට නොඇති ඒකාන්ත මතයකට නොපෙමින මට අද නොපෙනෙන දේ පේන්නේ. දැන් මට මෙහි දිහා බැලුවා මෙතන පේනවා එහා පැත්ත පේන්නේ. නමුත් මම පේන ටික ඉස්සරහට ගියොත් මෙතනට නොපෙනෙන ටිකක් එතනට පේනවා. ඒ පේන ප්‍රමාණයට ඉස්සරහට ගියොත් එතනට නොපෙනෙන ටිකක් ඒ තැනට ගියාම පේනවා. අන්න මට මෙතන ඉඳන් දකින්න බැරි බොහෝ දේවල් පේන සීමාව ඉදිරියට යනකොට දකින්න ලැබෙනවා. ඒ වගේ මටත් සිද්ධ වෙනවා නොපෙනෙන නොතේරෙන දේවල් ඒවා එහෙම නොවේ කියලා දැඩි මතයකට නොපැමිණ ඒක ඇත්තද කියලා විමසා බලන තරමකින් හරි විමසීම සඳහා උත්සාහවත් වෙනකොට මට ඒ ගැන කරුණු අද නොදන්න දේ අද නොපිනුණු දේ අද නොතේරුණු දේ වැටහෙන්න ගන්න. ඒ නිසා අපි දෙඩිමතයකට නොපැමිණ විමසීමයි පටන් ගන්න. වහලා තියෙන දේ වැහිලා තියෙන දේ අයින් කරගත්තාමයි පේන්නේ. ඒ නිසා ඒ ටික ඉවත් කරගත්තාම මට නොපෙනෙන දේ පිළි. දැන් අපිට මෙරිලා උපදිනවද? උපදින්නේ කොහේද? උපදින්නේ කොහොමද? මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා අපි මේ ජීවිතය තුළ යම් යම් සාධක එකතු කරගෙන, නිදර්ශන පාදක කරගෙන, කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේවා විසඳ ගන්න ඕන. දැන් අපි ගත්තොත් මෙහෙම අඹ ඇටයක්, කුහුඹ ඇටයක්, මොකක් හරි බීජයක්. මේ බීජය පොළොව මත පතිත වුණොත් අවුසුලන් ඇසිදිය උණුසුම ලැබුණොත් ඒ උත්තේජනයෙන් මේ බීජය පෘථිවි රසය උරාගෙන පැලයක් හදන්න පුළුවන්. ඒ පැලය තවදුරටත් පොළොවෙන් මුල් හරහා පෘථිවි රසය උරාගෙන ගහක් වේ. ගහේ මල් ගෙඩි හැදේ. දැන් ඒ ගෙඩි මල් සහිත ගහක් හැදුනේ පුංචි පැලයක. පැලය හටගත්තේ බීජය. දැන් පැලය බීජයට අනුවයි පවතින. අඹ බීජයකින් බෑ කොස් පැලයක් හදන්න. අඹ බීජයෙන් හැදෙන්නේ අඹ පැලයක්මයි. එතකොට අපට තේරෙනවා පොළොවෙන් රසය උරාගත්තට අවුසුලන් දිය පොහොර මේ සියල්ලම උරාගත්තට මේ ගහ කොහොම හැදෙන එකක්ද? අතු නැතුව කෙලීම උඩහට තල් ගහක් පොල් ගහක් වගේ හැදෙනවද? අතුපතර වීදුණු ගහක් වෙනවද? වැලක් වෙනවද කියන තීරණය තියෙන්නේ අර පෘථිවි රසය තුල නෙමෙයි, අවුසුලන් තුල නෙමෙයි, ජලය තුල නෙමෙයි, බීජය තුලනේ හැකියාව තියෙන. බීජය තුල තියෙන නියාමයටයි මේ ගහ කොහොමද හැදෙන්නේ කියන එක තීරණය. එතකොට පැලේ හැදීමේදී තීරණාත්මක සාධකය වෙනවා බීජය. බීජයට බීජ ගතියට අනුවයි පැලේ හැදෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ බීජය නිසා අපි හිතමු අඹ ගහක් හැදුණා, අඹ ගෙඩි හැදුණා, අඹ පළ හැදුණා. දැන් මේ අඹ ගහ හැදුනේ අඹ බීජය නැමැති හේතුව නිසානේ. දැන් මේ අඹ බීජය අඹ ගහක් ඇති කිරීම සඳහා හැකියා වරන් ආවේ කොහෙන්ද? මේ බීජය ලැබුණේ තවත් ගහකින්. ඒ ගහේ හටගත්ත බීජයනේ මෙතනට ආවේ. එතකොට මේ බීජයට සම්බන්ධයක් තියෙනවනේ එහා ගහ. එතකොට දැන් එහා ගහ මේ අඹ ගහක් නම් මේ බීජේනොත් හැදෙන්නේ මිහිරි රස ඇතිව. ඒක ඇඹුල් අඹ නම් මේක. එතකොට දැන් බලන්න ඒ ඇඹුල් ගතිය මේ ගහේත් ඇඹුල් ගතියෙන් හැදෙන්නේ. ඒ ගහේ මේ පැණි රස මේ හැදෙන ගහයටත් තියෙන්නේ. එතකොට මේ බීජය විසින් ওই රස අරගෙන අවිලා තියෙනවනේ. කොහොමද ඔක අරගෙන ආවේ? මොහොකින්ද අරගෙන ආවේ? අන්න ඒ වගේ තමයි ඊට අනුමාන කරලා අපි බලන්න ඕන මව් කුස තුල හටගන්න කලලය. මව් කුස තුල හටගන්න කලලය මේ ස්වරූපයෙන් හදනවා කියන මේ විදියටයි මේක හදන්නේ. ඇස් නැතුව හදනවා, ඇස් ඇතුව හදනවා, කන් ඇතුව හදනවා, නැතුව හදනවා, අත්පා ඇතුව හදනවා, නැතුව හදනවා, ස්ත්‍රියක් කරනවා, පුරුෂයෙක් කරනවා, ස්වරූපී කරනවා, විරූපී කරනවා, සුදු කරනවා, කළු කරනවා කියන ක්‍රියාව අර සුක්‍රසෝනිතයට නෑ. අම්මා තාත්තටත් බෑ ඒක කරන්න. ඒක කොහොමද හදන කියන ගතිය තියෙන විඥානේ. විඤ්ඤාණ ගතිය අර බීජේ බීජ ගතිය වගේ. ඒ විඤ්ඤාණ ගතියට අනුව තමයි මේ අර ගහ හැදුනා වගේ මේකයි හැදෙන්නේ. එතකොට අපිට අර බීජය එහා ගහට සම්බන්ධයක් තිබුණා වගේ අපටත් මෙන්න මේ විඤ්ඤාණ බීජයටත් හේතුවක් දකින්න වෙනවා එහා තැනකින්. පෙර අවිද්‍යා සංඛාරය. එතකොට සම්මතය තුළ එහෙම බැලුවත් අපිට යම් වටහා ගන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව අපට සත්‍ය දැන් දකින්න පුළුවන් දහමක් පෙන්වන්නේ මැරෙන්න උපදින්න ඕනේනේ. මේ මොහොතේ මරණය හා උපත අපට තියෙන විදර්ශනා විදිය අපට හම්බ වෙන්නේ මේ මොහොතේ ඉපද මැරෙන බව. එතකොට ඒ අනුසාරයෙන් අපට පේනවා උපදින්නේ කොහොමද මැරෙන්නේ කොහොමද කියලා. ප්‍රත්‍යක්ෂයක් වෙනවා එතන. දැන් මම මේ මොහොතේ මෙහෙම ඉන්න මම මට සිහි වෙන්න පුළුවන් මේ පැත්තේ ඉන්න කෙනෙක් ගැන. ආවලා මේ පැත්තේ ඉන්නවා කියලා. දැන් මෙතන සිදුවුනේ එහා පැත්ත පිළිබඳව සිහිවීමක්. එහා පැත්තේ කෙනෙක් ඉන්නවා කියන සිහිවීමක් උනේ. දැන් ඒ මේ ස්කන්ධ ටිකද මන ආයතනේ ධම්ම ආයතනේ මනෝ විඥානයේ කෙන ටිකේ දිලයි මේ සිහිවීම. ඒ ස්කන්ධ ටික. ඒ ජීවිත සංතතියක්. එතකොට දැන් සිහි වෙච්ච දෙයට අනුවයි දැන් මම මේ පැත්ත හැරෙන්නේ. දැන් මෙහි හැරිලා බලනකොටම දැන් ඇහැ ඉපදිලා ඇහැට ගැටෙන රූපයක් ඇවිල්ලා චක්කු විඤ්ඤාණය ඉපදිලා චක්කු සම්පස්සේ අන තව ස්කන්ධ ටිකක් ඉපදිලා. දැන් ඒ වර්තමාන ස්කන්ධ ටික අපි අනාගත ජීවිතයක් හැටියට දැක්කොත් පෙර ජීවිතයේ අර සිහි කිරීම අවස්ථාවල දැන් මෙතනින් එතනට ගියේ මොකද්ද? ගිය දෙයක් නැති වුණාට මෙහෙන් සිහි වෙලා සිහි වෙච්ච දේ බලන්නයි මේ පැත්ත හැරුණේ. හැරුණු නිසා ඇහැට රූපයක් ගැටිලා චක්කු විඤ්ඤාණය ඉපදලා ආපහු ස්කන්ධ ටිකක් උපතක් වුණා. යෝච භික්කවේ යෝ භික්කවේ චක්කුම් උප්පාදෝ දුක්ඛස්සේසු උප්පාදෝ රෝගානන්ති ජරා මරණස්ස පාත භව. ඔය ටික තමයි දුකේ උපත පෙන්නේ. ඔය ටික තමයි ජ්‍යොතිපති නන්දි ගති අගති කියන්නේ. ඉතින් අර සන්තති වශයෙන් දකින ටික අපිට මේ ක්ෂණික වශයෙන් විදර්ශනාවෙන් දැක ගන්නත් පුළුවන්. සන්තති වශයෙන් අර වගේ ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා දක්වායි නැහැටි අර බීජයෙන් ගහ ඇදිලා අඹ ගෙඩි හැදෙන දක්වා එනහැටි ගෙඩි හැදුනොත් ආපහු බීජ හැදලා ආපහු පැල හට ගන්න. හැබැයි අපි මල් හැදෙනකොටම ගෙඩි හැදෙන්නේ නැත්තේ නොදී ගෙඩි හැදෙන්න නොදී මලම නසා දැමුව ගෙඩි හැදෙන්නේ. ඒ වගේ අපිට බාහිරේ අරමුණු ගැටිලා දැන ගැනීම දෙකීම සින් දැනීම දැන ගැනීම ඇති වෙන්න පුළුවන් මල් හැටගත්තා වගේ. හැබැයි මල් පරාග පෝෂණය වුණොත් තමයි ගෙඩි හැදෙන්නේ. ගැන මෙහි ඇතිවෙච්ච අදහසින් අර පැත්ත බැලුවොත් තමයි පරාග පෝෂණය වුණ ගෙඩි හැදුනා වෙන්නේ. ගෙඩි හැදුනොත් ආපහු එළහට ගන්නවා. නවත්තන්න බෑ. සසර යන. හැබැයි මල් හටගත්ත මල් පරාග පෝෂණය වෙන තිබ්බේ නෑ. මෙහෙම ඒ මල් වියලා දැමුවා. ගෙඩි හැදෙන්නේ නෑ. එතකොට පෙර හේතු නිසා හටගත්ත ගහ අතුපතර විහිදිලා මල් ධර්ම තැන දක්වායි මල් ගෙඩි හැදෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ ගහ යම් කලක් පැවතිලා මෙරිලයයි. ආපහු අඹ පරම්පරාව පවත්වන්න හේතු හැදුවේ නැහැ. ඉතින් අපිත් මේ විදර්ශනා විදි කරන්නේ ඒ වගේ එකක්. අතීත කර්මයෙන් හටගත්ත නිසා එහෙට රූප ගැටෙනකොට කනට ශබ්ද ගැටෙනකොට නාසයට ගන්ධ ගැටෙනකොට දිවට රස ලැබෙනකොට කයට පහස ලැබෙනකොට සිතට අරමුණු ලැබෙනකොට මේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන තැන දක්වා එනවා. හැබැයි අපි ඒක නව කර්මයක් කරගන්න තැනට යන්න නොදී එතනම වියලා දෙමුවොත් එහාට යන්න ආපහු හේතුවක් නැහැ. අතීත හේතු නිසා හටගත් ගහ මැරිලා යයි. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතකේ බවස්මින් තේකේන බීජා විරුල්ලිච්ඡන් දා නිබ්බන්ති දීරා යතා යම්පදීප. කීනම් පුරාණ පුරාණ කර්මයේ ගිවිල යන. දැන් දකින්න අහන දැනන දැනගන්න හැම මොහොතකම පුරාණ කර්මයේ ගෙවෙනවා. නවන්නත්ති සම්භව. අපි අලුත් භවයක් හදාගෙන යන්න හදලා නැහැ. විරත්ත චිත්ත ආයතකේ බවස්මින් ආයති භවය අනාගත භවයට දැන් ඇලුම් කරලා නැහැ. තේ කියන බීජා විරුලිච්ඡන්ද දැන් නැවත පැලවෙන්න තියෙන බීජ කර්ම බීජ පැලවෙන්න විදියක් නැහැ. පැලවෙන්න ඉඩක් නැහැ. නිබ්බන්ති දීරා දීරයන් වහන්සේලා නිවෙනවා. පහනක් නිවී ගියාක් නේ. පාරණි වුණහම පාන දැල්ලි කොහෙට ගියාද කියලා කියන්න බෑ. ඒ වගේ ඒක තමයි කර්ම විඥානෙත් ඒක තියෙනවා කියන්නේ. කර්ම විඥාන ගතියටයි මේකයි හැදෙන්නේ කියලා මම කිව්වේ. බීජයක බීජ ගතිය සමානයි කර්ම විඥානේ විඥාන ගතියට. හිතන පතන කියන ඒවා ඉතින් දැක්ම මත නැති වෙනනේ. හරි දැක්ම මත හරි විදියට හිතනවා, වැරදි දැක්ම මත වැරදි විදියට හිතනවා. මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප. මිච්ඡා සංකප්පේට මිච්ඡා දිට්ඨිය මූලික වෙලා තියෙනවා, සම්මා සංකප්පේට සම්මා දිට්ඨිය මූලික වෙලා තියෙනවා. ඒ හිතන විදියට කරනවා කියන කරන බව සම්මා වාචා සම්මා කම්මන්ත. ඒ සඳහා උත්සාහවත් වෙනවා සම්මා වායා මිච්ඡා වායා. මේ මාර්ග දෙකක් තියෙන ලෝකෙ අංගාට කර්මයකින් වැහෙන්න නෙමෙයි, චුති සිතක් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේ අවස්ථාවේදී වෙන්න පුළුවන් එකම සිද්ධාන්තයේ තුල අවස්ථා තුනක් අපිට උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. නුවණ හා අනුවණකම මත අපි හිතමු. දැන් අපිට මරණ මොහොතක් ඕනේ නැහැ. දැනුත් අපේ සිතේ ස්වභාවය එක එක දේවල් සිහි කරලා දෙන බවනේ නේද? අම්මා සිහි වෙනවා, ගෙදර සිහි වෙනවා, දරුවෝ සිහි වෙනවා, නොයෙක් නොයෙක් දේවල් සිහි වෙනවනේ. සිහි වීම තමයි, සිහි කිරීම තමයි හිතේ ගතිය. එතකොට මරණ මොහොත කියලා අමුතු එකක් නැහැ. දැන් මේ පවතින විදිහමයි ඒ වෙලාවට වෙන්නේ. එතකොට චුතිසිත කියලා කියන්නේ එතනින් එහාට හිතන්න බැරි මේ පැත්ත අක්‍රීය වෙන නිසයි ඒ නමින් නම් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි හිතන්න දැන් මේ වෙලාවේදී අපිට සිහි වුණා කියලා මල රෝස මල දැන් ඔන්න අපිට යමක් සිහි වෙලා යම් චිත්‍රයක් අරදී අපි කතා කළා වගේ සිතට යම් රූපයක් ලැබුණාම චිත්‍ර රූපයක් හැදුනහම අපි ඒකට නම් කළා රෝස මලක් කියලා. මේ රෝස මලක් කියන දැනගැනීමක් දැන් ඇති වුණා. දැන් මේ දැනගැනීම රෝස මලක් කියනකොටම මට මතක් වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි රෝස මලක් කියනකොට මේ වගේ රෝස මලක් අපේ වත්ති තිබුණා. එහෙම නැත්නම් අහවල් අයගේ වත්ති තිබුණා මේ වගේම රෝස මලක්. ඔන්න අපට අතීතේ මතක් වෙනවා රෝස මලක් තිබුණා. මං ඔය මලෙන් ඉත්තක් කිලෝ ඔය මිනිස්සු දුන්නේ නැහැනේ මට. මහා පෙරේත මිනිස්සු ටික. දැන් අර මලට සාපේක්ෂව මට තව කෙනෙක් පිළිබඳවත් හිවිලා ඒ කෙනා පිළිබඳව යම් දේශසහගත අදහසක් උපදින්නත් පුළුවන්. දැන් හිතන්නකොත් දැන් මරණාසන්නය උතන උනේ කියලා. දැන් මලක් සීවුන මල අහවල් තැනයි තියෙන්නේ. එතනයි ඒගේ අයිති අරගොල්ලන්ට ඒගොල්ලන්ගේ මල. එතනින් මම මෙහෙමත් අක්කිලුවා මට දුන්නේ නේ. ඒ මත මාතුරවන දේශසිතක් දැන් උපන්න. ඒ මොහොත වුණා මගේ අවසානයේ මේ ජීවිතේ. දැන් මම මැරුණේ දේශසිතකින්නේ. ද්වේෂයෙන් මැරුණා නම් මට සුගතියක් උරුම වෙන්න බෑ. නපුරු හිතකින් මැරුණේ. දුගතියකට යා යුතු වෙනවා. දැන් ඒක විදියක්. මනස මෙහෙයක්. දැන් ඔය දැනගැනීමට මේනවා මලක් කියන දැනගැනීමට එනවා මල රෝස මලක්. තවත් එහාට උපකල්පනය කරනවා. ඒ රෝස මල් තියෙන්නේ හවල් ගෙදර. ඔන්න අර වගේම තැනක් එනවා. අනේ ඒ ගෙදර මිනිස්සු හරි හොඳයි මට හැමදාම හවසට මලක් පූජා කරන්න කඩා ගන්න දෙනවා. එහෙන් මල් කඩාගෙන මම හැමදාම මල් පූජා කළානි කියලා. අන්න මල් පූජා කළපු හොඳ කර්මයකුත් සීවෙන. දැන් මරණ මොහොතේ මොහොත වුණා. දැන් මං සීකලේ අර ගොල්ලෝ ගැන ද්වේෂයක් නෙමේ මෛත්‍රියක් ඇති වුණේ මට. ඒගොල්ලෝ හොඳ මිනිස්සු කියන අදහසනේ ආවේ. ඒ හොඳ මිනිස්සු මට හැමදාම මලක් දුන්නු නිසා මම තවත් හොඳ ක්‍රියාවක් කළා. මල් පූජා කිරීමකුත් කළා. දැන් මම මෛත්‍රී සහගත හොඳ කුසල හිතක් පහළ කරගත්තා. මල් පූජා කිරීමේ පිං සිතත් අවදි කරගත්තා. මගේ මරණය එතන වුණා. මට සුගතියට යන්න. එතකොට මලකට සාපේක්ෂකව මේ විදිහේ කුසල් අකුසල් දෙකම සිහි කරගෙන සුගතියට හෝ දුගතියට හෝ යාමේ හැකියාව තියෙන. එතන තියෙනවා ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන දෙක. අර මලක් සී වෙලා මලහවල් තැන තියෙන්නේ ඒ මිනිස්සු හරි පෙරේතයි කියලා අමෛත්‍රියෙන් වේසයෙන් හිතපු ටික අයෝනිසෝ මනසිකාරය ලෝකයට සාපේක්ෂ. මලක් සී වෙලා මල තියෙන්නේ අහවල් තැන ඒ මිනිස්සු නම් හරි හොඳ මිනිස්සු. මට හැමදාම මලක් කඩලා දුන්නා පූජා කරන්න මම මල පූජා කළා කියලා සිහි කරපු ටික ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරය. ඇයි ඒක යෝනිසෝ මනසිකාරයක් යෝනිසෝ මනසිකාරයක් කියන්නේ? අර යෝනිසෝ මනසිකාරය දුගතියට යොමු කළා. මේ මනසිකාරය සුගතියට යොමු කළා යෝනිසෝ. දැන් නිවනට සාපේක්ෂක වෙනකොට ඔය දෙකම යෝනිසෝ මනසිකාර වෙනවා. ඇයි ඔය දෙකෙන්ම හදලා දුන්නේ සසරනේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට තැනනේ. වෙනසක් තිබුණා සුගති දුගති. නමුත් නිවන නෙමෙයි හදලා දුන්නේ. එහෙනම් ඒ ලෝකයට සාපේක්ෂව මෙතන යෝනිසෝ අයෝනිසෝ මනස්කාරය බෙදා ගන්න පුළුවන් වුණාට නිවනට සාපේක්ෂව ඔය දෙකම අයෝනිසෝ මනස්කාරය කියන ගණයට යනවා. ඔය දෙකටම ඇගෙයීමක් කරන්න බෑ නිවනට සාපේක්ෂව වෙනවා. එතනට එනකොට අපට එතනදි මනස මෙහෙවන්න පුළුවන්. ඊට වඩා ගැඹුරට මල කියන දැනගැනීමක් ඇති වුණාම ඒක මල සජීවී කළාම තමයි මල ලෝකෙ තියෙන එකක් බවට පත් කරගත්තාම තමයි ලෝකේ සිහි කරගත්තාම නිමිති වශයෙන් ගත්තාම තමයි ඒක අරේ තියෙන්නේ අරය ළඟ තියෙන්නේ. හොඳ කෙනෙක් නරක කෙනෙක් හම්බ වුණේ මල් පූජා කිරීමක් කියන මේ අතීත කර්ම ඔක්කොම ටික හම්බ වුණේ මල සජීවී කරපු නිසා. හැබැයි අපි ඒ මොහොතේ මල කියන දැනගැනීමකට ඇවිල්ලා මල කියන දැනගැනීමක් ඇති වුණ දැනගැනීම ඇති වුණේ මෙහෙම. මනස කියන්නේ සත්පුද්ගල නොවන මලක් නොවන අනාත්ම ධර්මතාවය. මනසින් සිහි කළේ වේදනා සංඥා මේ සිතුවිලි. සිතුවිලිද මලක් නෙවෙයි. අනාත්ම වූ චෛතසික ටික. ඒ සිහි කළ දේමයි මනෝවිඤ්ඤාණයෙන් දැනගatti මලක් දැනගත්ත නෙවෙයි මේ සිතුවිලිමයි දැනගatti මනෝවිඤ්ඤාණයට මලක් දැනගන්න බෑ බාහිරයක් දැනගන්න බෑ සිත පුදේමයි දැනගatti එහෙනම් මේ අනාත්ම වූ ධර්මතාවයන් ටික යෙදිලා දැනගත්තේ මේ දැනගැනීමද අනාත්ම වූවක් නේද කියලා මේ මල කියන දැනගැනීමට සාපේක්ෂක නොවි මල කියන දැනගැනීම ඇති උනේ මේ මේ හේතු යෙදිලා මේ හේතු නැති වෙනකොට මේ දැනගැනීම නැති වෙනවා කියලා මලත් මලේ ඇතිවීමත් නැතිවීමත් දෙක ටික බැලුවොත් දැන් අපි ලෝකේ තියෙන නිමිත්තක් අරමුණු කරලා නැහැ අපි දැකලා තියෙන්නේ මොකද්ද අවසාන මොහොතේ අපි සිහි කරලා තියෙන්නේ ඇතිවෙච්ච දේ ඇතිවෙච්ච තැනම මරුණ කියන ඔය ටික බැලුවා නම් අපි එතන මරණය වුණා නම් උතන්ට කියන පිරිනිවුණේ කියලා කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ නිමිති වශයෙන් අරගෙන නැහැ. හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා දැක්කේ. ප්‍රතිසන්දියට යන්න හේතුවක් නැහැ. දැන් මම මෙහෙ හැරෙන්නේ මෙහෙ කෙනෙක් ඉන්නවා කියලා පිළිගත්තොත් නේ. මට මෙහෙ ඉන්නවා කෙනෙක් කියලා සිහි වෙනවා. සිහි වෙනකොට මම බලනවා නෑ එහෙ ඉන්නවා නෙමෙයි කෙනෙක්. මේ සිහිුනේ මෙතනමයි. සිහි වෙච්ච දෙයමයි මේ දැනගත්තේ කියලා මම මෙතනම ඇත්ත බැලුවොත් මට මෙහෙ බලන්න ඕන කමක් වෙන්නේ නැහැ මට මෙහෙ යන්න හේතුවක් නැහැ. එනිසා කර්මයට කුසල අකුසල වශයෙන් විපාක විඳීම හෝ කර්මක්ෂය කිරීම කියන කාරණාව අපි නුවණ හුරු කරලා පුරුදු කරලා මේ ආශ්‍රව ගෙවා ගැනීම තුලමයි යෙදෙන්නේ. එනිසා අපේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය යෙදෙන ආකාරය අනුව කර්මයට විපාක විඳිනවාද විඳින්නේ සැප විපාකද දුක් විපාකද එහෙම නැත්නම් සැප දුක් දෙකෙන්ම වෙන්ව උතුම් සැපේ නිවන් සැපේ යත් විඳිනවාද කියන එක තීරණය කරගන්න පුළුවන් නුවණ හුරු කළ පුරුදු කළ සම්මා දිට්ඨිය මත අපි අද උදෑසන පටන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා මොහොතක්වත් අකුසල කතා බහකට නොයේදී අකුසල ක්‍රියාවකට නොයේදී අකුසල සිතුවිලි උපදින්න නොදී හැකි පමණ කුසල සිතුවිලිම උපදවමින් ධර්මීම යෙදෙමින් අද අපි මේ වෙලාව වෙන විට මහත් වූ ජීවිතේ කවදාවත්ම උපදවාගන්න බැරි වෙච්ච තරමේ මහා ගරුක කුසල ධර්මයන් රාශියක් අපි අපේ සිත්වල උපදවා ගත්තා. ධර්මයේ පිළිබඳව ලොකු විශ්වාසයක් හිතට එකතු කරගත්තා. උත්සාහවත් වුණොත් මහන්සි වුණොත් මේ ජීවිතය තුළ සංසිඳීමක් ලබන්න පුළුවන් ය කියන සද්ධාව ඇති කරගත්තා. විශ්වාසය ඇති කරගත්තා. නිසා මේ හැම ආකාරයකින්ම අපි නුවණ අවදි කරගනිමින් මේ කරගත් සියලුම කුසල පුණ්‍ය ධර්මයන් අපි හැමෝටම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම අදාදම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසම හේතු වාසනා පාරමී වේවා කියලා සාදුනා. මතු බුදු වලවක් සනසනාරි මෛත්‍රීය නාත මෙද්බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධි සත්‍යයන් වහන්සේලාටත් මේ ගෘහ වස්තුවාදියට මේ ගමට පලාතට තම තමන්ගේ ජීවිතවලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිසර වැඩි දියුණු කරගනිවා ප්‍රාර්ථනීය බෝධීන් අමා මහ නිවනින් සැනසෙත්වා පිනෙන් සතුටු වෙන දෙවියෝ දිවස් දිවෙනත් යොමු කොට පවත්නා වූදුරු බාධක මගහරවා හතුරු ආන්තරාවන් දුරුකොට මගනු මග පාදා දෙත්වා යහපතෙහි පිහිටුවත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට නිසංක මහත්මා ගෝතමීන් වහන්සේ මහත්මිය ඇතුළු මේ හැම දෙනා නමින් මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවිතවත්ත සම්වැසි ආදී සියලු ඥාති හිතයි සිහි වූ මේ පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිම කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා. එවගේම නිසංක මහත්මාගේ දයාබර පියතුමන් මේ නියං තරමක රෝගී තත්වයෙන් පසුවන්නේ. ඉතින් පසුගිය කාලේ බොහෝම රෝග තත්වයන්ට මුහුණ දීලා බොහොම අමාරුවෙන් ඒ රෝග තත්ත්වයන් සුව කරගෙන දැන් නිරුපද්‍රිතව ජීවිත ගෙවනවා. ඉතින් අපි මේ වෙලාව ඉදිරියට කරගත්ත මේ කුසල බලයේ පුණ්‍ය බලය දයාබර මව්පිය දෙපළටත් ගෞතමී නොනා මාත්මීගේ ආදරණීය මව්පිය දෙපළ ඇතුළු කොට ඇති අප හැම දෙනාගේ මව්පිය ගුරුවරාදී ඒ කුල ජ්‍යෙෂ්ඨයිනට මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන්ගේ අනුභවය ආශිර්වාදය පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ රැකවරණය මේ උතුම් ධර්ම ශක්තිය පිහිට ලැබීමෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන නවග්‍රහදීන් එළඹෙන්නේ යැයි කියන විශ්වාස කරන බඳු දෝෂයන් සැබවින් ඇත්තේ නම් මේ සියලු දෝෂයන්ද අලවින බන්ධන ඇස්වා කටවා ආදී යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදී අමනුෂ්‍යයන්ගේ පූර්ව කර්ම විපාකයෙන් අනුන්ගේ විසම පක්‍රමයෙන් තමන්ගේම වැරදි පැවැත්මෙන් යුතු විපර්යාසයෙන් වාතයෙන් පිතින් සෙමින් හටගත් සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනේ සැනසෙල්ල උදා වී සියලු ලෞකික ලෝකෝත්තර සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් භවහා සමෘද වේවායි සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ නිසා මේ වෙලාවේ අපි මොහොතකටවත් අපේ සිත වරදකට අකුසලයකට යෙදෙන්න නොදී අද දවස පුරාවටම මෙවන් කුසල ධර්මයක් පුණ්‍ය ධර්මයක් වඩා ගන්නට ධර්මයේ ආස්වාදය විඳගන්නට මග නොමග පාදා ගන්නට ධර්මයේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් විශ්වාසයක් ගොඩනගා ගන්නට අපට අවස්ථාව සැලසුනේ නිසංක මහත්මා ගෞතමී නොනා මහත්මිය ඒ දරුවන් ඇතුළු මේ පින්වතුණු නිසා. එනිසා අපි මේ වෙලාවේදී අපි හැම දෙනාම රැස් කරගත් කුසල සම්පත්තිය, පුණ්‍ය සම්පත්තිය, ධර්ම ශක්තිය පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදයේ බුද්ධ බෝසත්යන් වහන්සේලාගේ මඟ පෙන්වීම සැලසීමෙන් ඒ ජීවිතවලට බලපවත් වන දුරුසමාන අදුරුසමාන යම්තා කපල උදුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් වේ නම් ඒ සියල්ලක් දුරී භූත වේවා. තුරුවන්තරාවන් මගහැරි නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත සියලු සාන්තිය වැඩෙන සඳමින් මොහොතක් මොහොතක් පාසා දියුණු වේවා. මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ඒ සම්‍යක් බලාපොරොත්තුව ප්‍රාර්ථනාවන ඒ ලෞතුරු මග ඵල නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදු සනා සනා. ඒ වගේම පින්වත් ඔබටත් අපටත් හැමටත් හදු වැඩ ගුරු දෙමාපිය දූ දරු කවුල් වල හැමටත් මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරන කොටගෙන මත බුදු වෙන උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් උතුම් ධර්ම ශක්තිය අනුභවයෙන් හැම ජීවිතයකටම බලපවත්වන දුර්සමාන අදුර්සමාන උදුරු බාධක මගහැරේවා. තුරුවන්තරාවන් දුරුව ජීවා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල උදා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනාවන් වහවා සමෘද වේවා. මේ සංසාර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සම්පිපාසාදී දුකකට ද නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන වහවා ලෞතුරු මග ඵල නිවන සැනසෙන්නට මේ පින්කමද අපට හේතු වාසනා පාරමී පිණසම වේවායි සාදු කියලා සම්බිහෙතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති බවං තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති බවං තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සෝතප්පන්න